ඇහෙන් දකිනකොට මුලාව හින්දා හදන ස්වභාවය මොකද්ද? මේ දකින දේ එළියේ තියෙනවා. එළියේ තියෙන දෙයි මේ දකින්නේ කියනකොට අපි මුලාවෙන් හදන එක. නේද? ඒක තේරෙන්නේ නැත්නම් අර වතුරට එබෙන බල්ලා මතක් කරගන්න. වතුරට එබෙනකොට ඔය පේන්නේ එළියේ ඉන්න බල්ලා කියලා හිතනවානේ. නැත්නම් ඔය බල්ලෙක් ඉන්න හින්දා තමයි මේ පේන්නේ කියලා. දැන් ඒක මුලාවෙන් හදපු එකක් නෙමෙයි. එළියේ ඉන්න දේ. ඇත්තටත් ඒ තමයි උගේ ඇහැ සකස් කරලා දීපු සටහන ඌ දැකලා. බාහිර බල්ලෙක් හිටියා හින්දා නෙමෙයි ඒක උනේ. ඇහැට හැකියාව ලැබුණා මේ වගේ සටහනක් චිත්‍රයක් ඇඳලා දෙන්න. ඒ වර්ණවලට අදාළ චිත්‍රයක් ඇඳලා දෙන්න පුළුවන් වුණා ඇහැට. නේද? ඒකට හොය චිත්‍රය දකින්න එක තමයි චක්කු විඥාන සිත කරන්නේ. කනට පුළුවන් ශබ්ද සටහන් වලට අදාළ චිත්‍රයක් ඇඳලා දෙන්න. ඒ චිත්‍රය දකින්න පුළුවන් හිතට විතරයි. ඒ හිතට කියනවා සෝත විඥාන සිත කියලා. කන ඇඳලා දෙන ශබ්ද සටහන් චිත්‍රය. ඒක දකින්න පුළුවන් සෝත විඥාන සිත. කන උපද්දලා දෙන දේ තමයි සෝත විඥාන සිත දකින්නේ. ඇහැ උපද්දලා දෙන දේ තමයි චක්කු විඥාන සිත දකින්නේ. පැහැදිලිද? ඒක නවත්ත ගන්න ඕන කියුවට නවත්තන්න බෑ. අපි මුලාවෙන් හදන ටිකයි නවත්තන්නේ.
ඒකට සමාජික තියෙන්න ඕනේ.
ඔව්, දැන් අපි අඳුර මුලාවෙන් හදන ටික අඳුර ගන්න හරි දැක්මක් එන්න ඕනේ. ඒකට සමාජික තියෙන්න. දැන් මුලාවෙන් හැදුවේ දැන් ඇහෙන් දකින්නකොට මුලාවෙන් හදපු දේ තමයි එළියේ තියෙනවා කියන එක. නේද? දැන් බල්ලා මුලාවෙන් හැදුවේ මොකද්ද වතුරට එනකොට? එළියේ ඉන්න බල්ලා. නේද? ඒ වගේ අපි අඳුර ගන්න ඕන එහෙන් දකිනකොට යම් කිසි දෙයක් එළියේ තියනවා කියුවා නම් ඒක මුලාවකින් හදපු එක. මොකද ඇහැ උපද්දපු දේ තමයි මේ දැකලා තියෙන්නේ. ඒ වගේමයි ශබ්දයක් අහනකොට ඔය එළියේ තියෙන දෙයකට අදාළ ශබ්දයක් ඇහුවා කිව්වොත් ඒක මුලාවෙන් කියන එක. ඇත්ත ඇටියටි නොදන්න කම නිසාම කියන්නේ. කනෙන් උපද්දපු ශබ්දේ ඇහුවා. එතකොට අර මුලාවට වැටෙන්නේ නැහැ නේද? බාහිරේ තියෙන දෙයක් මේ දැනගත්තේ කියන මුලාවට යන්නේ නැහැ. නේද? බාහිරේ තියෙන දෙයක්මයි ඔය දැනගත්තේ කියනකොට ඒක තේරුම් ගන්න ඕන මුලාවට. ඒ මුලාව කියලා තේරුම් ගන්න තව විදිහක් තමයි දැන් එළියේ තියෙන දෙයක් මේ දැනගත්තේ කියනකොට මම පෙන්නුවේ ඒ දේ ඇහෙන් විතරක් නෙමෙයි දැනගන්න පුළුවන්. කනෙන් උත් දැනගන්න පුළුවන්. අතින් අල්ලලා බලන්න පුළුවන්. රස බලන්න පුළුවන්. නේද? නාසයෙන් අත්දකින්න පුළුවන් කියලා අනිත් ඕන ආයතනකින් අත්දකින්න පුළුවන් කරනවා. ඒක ඇත්ත தත්ත්වෙ වෙන්න බෑනේ. ඇහෙන් දැනගන්න දේ වෙන ආයතනකින් අත්දකින්න පුළුවන් කියනවා නම් ඒක බොරුවක්ම වෙන්නේ නැහැ. නේද? බෑ. දැනගන්න දේ කණිනුත් දැනගන්න පුළුවන් කියනවා නම් ඒක බොරුවක් වෙන්නේ නැහැ. හේයි අපි ඇයි බොරුවක් කියන්නේ? අපි දන්නවා දැන් ගෝචරණානත්වය කියලා එකක් තියෙනවා. මේක එක ආයතනෙට විශේෂ වෙන වෙනම ගෝචර භූමියක් තියෙනවා. ඒක තව එකකට ගෝචර වෙන්නේ නැහැ. ඒකයි මේ ආයතන පිරිසිඳ දකින්න කියන්නේ. ආයතන පිරිසිඳ දැක්කෝ එක ආයතනයක් කරන වෙලේ තව ආයතනයකට කරන්න පුළුවන් කියලා කියන්නේ නැහැ. කතාව කියනවා නම් කියන්නේම ආයතන ගැන නොදන්න කම. එකයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ ආයතන පිරිසිඳ දකින්න. එතකොට හිතට නුවණක් එන්න ඕන ඇහෙන් කරන වැඩේ කවදාවත් කණින් කරන්න බෑ. ඔය නුවණම එන්න ඕන ඇහෙන් කරන වැඩේ අතින් කරන්න බෑ. ඒක කියන්න අමාරුයි ටිකක්. ඇයි අපි ඒකට අහු වෙලා ඉන්නේ? නේද? එනකට දැන් නුවණින් හිතනකොට පේනා නේද එහෙම වෙන්න ඕන කියලා. අපේ මුලාවට හිතුණට ඇහෙන් දකින දේ අල්ලන්න පුළුවන් කියලා. ඒක ඇත්ත தත්ත්වෙ නෙමෙයි. මේ මුලාවකින්ම ඇහෙන් දකින දේ එළියේ තියනවා කියලා හිතපු එක මත ආපු එකක්. අර එළියේ තියෙන දේ නම් අතින් අල්ලන්න පුළුවන් වෙයි. නේද? ඇහෙන් දැකපු දේ අතින් අල්ලන්න බෑ.
ඇහෙන් දකින දේ ඕනනම් ආයේ ඇහෙන් දකින්න පුළුවන් මිසක් නේද? කණෙන් හරි නාසයෙන් හරි දිවෙන් හරි කයෙන් හරි ඒක අදකින්න පුළුවන්කම තියෙන්න බෑ. පුද්ගලයා කියන්නේ කවුද කියලා බලාගෙන බලන්නකො. පුද්ගලයා කියන්නේ එළියේ ඉන්න පුද්ගලයාද තමන් තුළ ඉන්න පුද්ගලයාද? බාහිර කෙනෙක් ඉන්නවා කියන්නේ අපි දැන් ශරීරයක් දැකලා නේද? අර භාවනාවේදී කිව්වා. ශරීරයක් තියනවා කියලා හිතුනොත් තමයි ඕක ඇසුරු කරගෙන කෙනෙක් ඉන්නවා කියලා හිතන්නේ. නේද? ශරීරයක් තියනවා කියලා දැනගත්තේ කොහොමද? ඇහෙන් දැකලා. නෑ? එතකොට ඇහෙන් දකින්නේ මොකද්ද? ඇහැ උපද්දලා දෙන සටහනක්. මිසක් බාහිර තියෙන දෙයක් වෙන්න බෑ. නේද? ඒක හොඳට හිතන්න ඕන. ඔක ප්‍රශ්න කරලා දැනගන්න බෑ. මේ කියන කතාව හොඳට මෙනෙහි කරන්න ඕන. දකින රූපේ තියෙන්නේ එළියේද නැත්නම් ඇහැ උපද්දලා දෙන රූපයක්ද මේ දකින්නේ? ඇහැ උපද්දලා දෙන රූපයක් නම් දකින්නේ. එළියේ ශරීරයක් පිහිටියේ කොහොමද? පුද්ගලෙක්. අවිද්‍යාව, මුලාව, ඇත්ත ඇති නොදන්න කමයි. මුලාවයි හින්දා තමයි. දැන් බල්ලට හිතන්න පුළුවන් අර වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. හිතන්න බැරි කමක් නැහැ. අපි හිතන්නේ ඇත්ත ඇති නොදන්න කම. අවිද්‍යාවයි ඊළඟට හිතන දේ මුලාව. නේද? එතකොට අපි ආයතනේ ඇත්ත දකින්නේ නැති වෙනකොට අවිද්‍යාවටයි මුලාවටයි අහු වෙනවා. ඈ? ඇසෙන් මිදෙන්න එපා. ඇහැ කරන මුලාවෙන් මිදෙන්න. ඇහැ තියාගන්න. ඇහෙන් මිදෙන්න නම් ඇහැ අඳකරගත්තා ලේසි බොහොම. එහෙනම් ඇහැ තියාගෙන ඇහැ නිසා අහුවෙන මුලාවෙන් මිදෙන්න. දැන් බල්ලා මුලාවෙන් වතුරට ඇවිල්ලා මූ රැවටෙනවා කියලා උගේ ඇහැ අඳ කරලා හරියනවද? ඒකත් හරි. ඒ වුණාට ඒක නෙමෙයි උත්තරේ. නේද? ඌ වෙන මුලාවෙන් මුදවන්න උට ප්‍රඥාව ඇති කරනවා. උන්ට අපි ඇහැට මුලා වෙනවා කියලා ඇහැ අඳ කරගෙන හරියන්නේ නැහැ. ඇහැ අඳ කළොත් පෙනීම නැති වෙයි. හැබැයි පෙනීම නිසා ඇති වුණ මුලාවෙන් මිදෙන්නේ නැහැ. ඒත් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ඇහැ පාවිච්චි කරන්න ලෝකෙට අහු නොවි. ඇහැ පාවිච්චි කරන්න මායයට අහු නොවි. මේ නිවාප සූත්‍රය කියලා හොඳ සූත්‍රයක් තියෙනවා නේද? වැද්දෙක් කර මෝවල්ලන්න තනකොළ බවන්න. කැලේ ඉන්න මෝවල්ලන්න. එතකොට හොඳට වෙවිලා තියෙන තනකොළ කන්න මෝවෝ. එතකොට මේ මුව රංචු හතරක් එනවා. පළවෙනි රංචු තුනම වැද්දා අල්ල ගන්නවා. හතරවෙනි රංචුව විතරක් ඔව් තනකොළ ටික කාලා වැද්දා ඉන්න කලින් දුවන. තනකොළත් කනවා වැද්දට අහු වෙන්නේ නැහැ. විතර වැද්දට තනකොළ තියාගන්නත් ඕන නැත්නම් අනිත් මුව අල්ලන්න බෑනේ. ඒ වෙනාට මේ මුව අල්ලන්නත් බෑ. එහෙනම් උන්ට නොදී ඉන්නත් බෑ. උන්ට නොදී ඉන්න කියලා තනකොළ වෙවෙ නැත්නම් අනිත් මුව අහු වෙන්නේ. මේ වැද්දා කියන කමල් නැහැ. උන් ටික පැනලා ගියාට මට මේ අහු වෙන ටික ඇති. නෑ මාරයත් ඔය වගේ තමයි. ඈ? ওই තීප දෙනෙක් රහත් උනාට ලෝකේ යන කට්ටිය මට ඉන්නවනේ. ආයතන වලට මුණා වෙන කට්ටිය. ආ ඒගොල්ලෝ අල්ලගත්තාම ඒක. එතකොට ඒ තනකොළ කන්න පුළුවන්. ඒ කියන්නේ ඇහෙන් දකින්න පුළුවන්. මුලා නෝ. දැන් දැකලා මුලා වෙනවා කියන්නේ ඒකට අදාළ රූපයක් අපි එළියේ හදනවා පිහිටෝ. ඇහෙන් දැකලා ඔන්න මේ දැක්ක දේ එළියේ තියනවා කියලා විශ්වාස කිරීම තමයි ලෝකෙට අහු වුණා කියන්නේ. දැන් බල්ලා වතුරට ඉබිලා බල්ලෙක් වගේ දකින්න එකේ නෙමෙයි වැරද්ද තියෙන්නේ. දැන් ඌට නුවණක් තිබුණා නම් මේ ඇහැ උපදින එකයි මේ පේන්නේ කියලා නේද? එතකොට තරහ අරන් බුරයිද? නෑ, ලෝකෙට අහුවෙන්නේ නෑ. හරි. එතකොට ඒක තේරුම් ගන්න උපමා තමයි දැන් ඇහෙන් දකින එක අර වතුර ඇති වෙන ඡායා මාත්‍රය පමණයි. අපි මොනවද දැක්කා? ඕක හරියට වතුරේ වැටුණ සටහන ඡායාවක් වගේ. එතකොට ඒ ඡායාව දකින්නවා ඇරෙන්න. ඇහෙන් දකින්න පුළුවන්ද ඡායාව?
ඇහෙන් දකින්න පුළුවන් ඡායාව?
හිතන්නේ. වතුරේ වැටෙන ඡායාව ඇහෙන් දකින්න පුළුවන්ද? පුළුවන්. ඒක පුළුවන් කියන්නේ. ඒ ඡායාව අතින් අල්ලන්න පුළුවන්ද? බැ, ඇඩුවත් වතුර අහු වෙනවා මිසක් දකින දේ අහු වෙන්නේ නැහැ. දකින දේ අල්ලන්න බෑ. ඔන්න නුවණ. හරි? දැකීම දැකීමක් විතරයි. දකින දෙයක් කියලා නැහැ. මොකද දෙයක් කියලා තිබුණත් අල්ලන්න පුළුවන්. හරි? දැකීමක් තියෙන. පේන. පෙනුනට පේන දෙයක් කියලා දෙයක් නැහැ. දෙයක් වුණා නම් ඒක අල්ලන්න පුළුවන්. එහෙම බෑ. පේන ස්වභාවය ඇහෙන් අත්දකින්න පුළුවන් ස්වභාවයක් මිසක් වෙන කිසිම ආයතනකින්ට අහුවෙන්නේ නැහැ, ගෝචර නැහැ. හරියට වතුරේ ඡායාව වගේ. දැන් වතුරේ ඡායාව අන්ධයාට අහුවේයිද? නැහැ. ඒ කියන්නේ ඇහෙන් කරන ක්‍රියාව වෙන කිසිම ආයතනයකට අහුවෙන්න බෑ. අන්ධ කෙනෙකුට කවදාවත් වතුරේ ඡායාව දැනගන්න විදිහක් නැහැ. මොකද ඇහැට ගෝචර එක ඇහැට විතරයි. ඒකයි ගෝචරණාත්. හරි? එතකොට මේ වතුරේ ඡායාව මට්ටම හොඳට හිතට ගන්න. වතුරේ ඡායාව අල්ලන්න බෑ. වතුරේ ඡායාව දැන් සද්දයක් ඇහුනොත් ඔය ඇහෙන්නේ අර ඡායාවෙන් කියන්න පුළුවන්. වතුර තියෙන තැන මොකක් හරි සද්දයක් ඇහෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් ද අර ඡායාවෙන් තමයි ඔය සද්ද එන්නේ කියලා. බෑ. ඒ වුණාට අපි කියන ඔය පේන දෙයින් තමයි ඔය සද්දේ. අර ෆෑන් එකෙන් තමයි ඔය සද්දේ. නේද? ෆෑන් එකට අයිති කළා සද්දේ. නේද? අනේ බලන්න මේ අයිති කිරීමම නේද? මුලාව කියන්නේ ලෝකෙට අහු වුණා කියන්නේ. ඔක හොඳට බලන්න ඕනේ. දැන් තමන් ප්‍රායෝගික මේ කියන එක මෙහෙ කරන්නේ. දැන් ෆෑන් එකට සත්‍යේ ෆෑන් එකේ සත්‍යේ කියලා හිතනව නේද? ඔය සත්‍යේ ඉන්නේ මොකෙන්ද?
ෆෑන් එකේ සත්‍යය අල්ලන්න බෑ. සත්‍යය අල්ලන්න බෑද?
දැන් නිකම්ම ලෝකෙට අහු වෙනවා නේද? ඒවත් දෙන්නේ ෆෑන් එකේ සබ්දේ තමයි. නේද? අර අර පැත්තේ තව ෆෑන් එකක සබ්දයක්. එහෙම හිතෙනව නේද? ඒ හිතන මට්ටම තමයි ලෝකෙට අහු වෙන මට්ටම. එතකොට අපි සිහිය නුවණ පිහිටියොත් එහෙම හිතුණට ඔය සබ්දේ ඇහිලා තියෙන කණින්. සෝතාය. කණෙන් අහපු සද්දයක් කියන්නේ කන උපද්දලා දීපු සද්දයක්. අර රේඩියෝ මතක් කරගන්න. රේඩියෝ උපද්දන සද්දේ තමයි අපිට අහන්න. කන උපද්දන සද්දේ තමයි අහන්න පුළුවන්. ඔකයි සෝතායතන කියන්නේ. හරි? කන උපද්දන සද්දේ කොහොමද බාහිරේ තියෙන්නේ? මේ සද්දේ මෙතනම උපදින දෙයක්. නේද? ආයතනය උපද්දලා දෙන දෙයමයි අරමුණු කරන්නේ හිත. විඥාණයට අරමුණු වෙන්නේ ආයතනය උපද්දලා දෙන ස්වභාවය. ඒක ආයතනය උපද්දලා දෙන ස්වභාවය තමයි ආයතනි විඥාණයෙන් දැනගන්නේ. මේ සෝත විඥාණය වෙන්න පුළුවන් සද්දේ අහනකොට රූපයක් දැනගන්නකොට චක්කු විඥාණය. ඒ කියන්නේ ඇහැ උපද්දලා දෙන අරමුණයි මේ විඥාණය දැනගන්නේ. අන්නහම ආයතන ගැන බලන්න දක්ෂ වෙනවා.
ඇහැ උපද්දලා දීපු වර්ණයයි මේ හිත දැනගත්තා. කන උපද්දලා දීපු ශබ්දයයි හිත දැනගත්තා. දැන් ඔහොම මේ ආයතන පහට නුවණින් හිතුවොත් ඇහැට කනට නාසයට දිවට ශරීරයට ඔය පහෙන් උපද්දන එකක්මයි ඒකට අදාළ හිත දැනගන්නේ. ඒකට අදාළ විඥානය දැනගන්න. නේද? එතනින් එහාට ගෙනියන්නේ ඕක කොහොම නිවේයි කියලා කියන්නේ කවුද? මනෝවිඥානය. චක්කු විඥානේ නිවේයි. සෝත විඥානේ නිවේයි අපි ලෝකෙට අයිති කරන්නේ. මනෝවිඥානය. මම කියන ආයතන ටික ගැට ගහන්නේ මනෝවිඥානය. මොකද ඇහැ එක්කම නැත්නම් චක්කු විඤ්ඤාණය එක්කම මනෝ විඤ්ඤාණයක් උපදිනවාමයි. චක්කු විඤ්ඤාණයට නිකන් නිරුද්ධ වෙන්න දෙන්නේ නැහැ. ඔබ ගැන හිතන්නම ඕන. කවුරු හරි කියවහන් කේලම අහන්නම ඕන. ඔයලා බලන්නම ඕන මොකද්ද වෙන්නේ කියලා. අපේ පුරුදු බලවත්. ලෝකේන පුරුදු බලවත්. නේද? චක්කු විඥානෙට ඒක කියලා නිකන් යන්න දෙන්නේ නැහැ. එයා ඒක කියලා යනවා. අපි නිකන් ඉන්නේ. අපේ හිතට නිකන් ඉන්න බෑ. ඕක ගැන හිතන්නම ඕන. ඈ? අපේ මොකද්ද කිව්වේ? කියලා බලන්නම ඕන. ඒ බලනකොට තමයි එළියේ තියෙන දෙයක් ගැන තමයි ඔය කිව්වේ කියලා බාරගන්නේ. ඒක මනෝවිඥාන මට්ටමේදී තමයි ඔය කිව්වේ එළියේ තියෙන දෙයක් ගැනයි කියලා අපි බාර අරගෙන ඒක ගැන හිතන්නේ. මනස. චක්කු විඥාණයෙන් කරන්නේ ඇහැ උපද්දලා දීපු දේ පෙන්වන එක විතරයි. එයා හරි අහිංසකයි. එයාට කිසිම දෙයක් කරන්න බෑ. එයාට අපිව සසර ගෙනියන්න බෑ. සසර ගෙනියන්නේ කවුද? ඒක බාර ගන්න මේ පැත්තක ඉඳලා පණින මනෝ විඤ්ඤාණ. එයා තමයි කියන්නේ ඕය දැනගත්තේ එළියේ තියෙන දේ. ඔය දැක්කේ එළියේ තියෙන රූපේ. අර බල්ලා වතුරට එවෙනකොටම චක්කු විඤ්ඤාණේ පෙන්නනවා විතරයි. වර්ණ සතන. මේක වර්ණ සතනක් පෙනීමේ වරදක් නෑ. අපි බැලුවත් පේනවා. බලන්න බලන්න. ඒක ගැන හදන හිත තමයි එයා මුලා කරන්නේ. ආ ඔය පෙන්න්නේ අර එළියේ ඉන්න බල්ලන් කියලා හිත බාර ගන්නවා. ඒක ලෝකෙට අයිති රූපයක් කරලා. ඒ ලෝකෙට අයිති රූපයක් කරපු ගමන් මං කිව්වේ ආයතන හය ගැට ගැහුවා. අර සත්තු හය දෙනා එකට ගැට ගැහුවා. සත්තු හය දෙනා ගැට ගැහුවට පස්සේ මොකද වෙන්නේ? බලවත් වෙන එක්කෙනා ආදීනකට ඔක්කොම ඇදගෙන යනවා. මේ බලවත් වෙන්නේ කවුද කියන එක තමයි තණ්හාවෙන් තීරණය කරන්නේ. ආවේ දැනගත්තු එක කොයි එකෙන් අත්දැක්කොත්ද වැඩියෙන් හොඳ? වැඩි ආස්වාදේ තියෙනවා. ඇහෙන්ද කනෙන්ද නාසයෙන්ද මොකෙන්ද කියලා ඔන්න එක්කෙනෙක් ඉන්නවා සිලෙක්ට් කරලා දෙන්න. එයා තමයි තණ්හාව. ඔක මේ ආයතනෙන් බැලුවොත් තමයි හොඳ රසවත් වෙන්නේ කියලා තණ්හාව කියන්නේ. හරි තණ්හාව බලවත් වෙන එක්කෙනා තමයි අර බලවත් වෙන සතා කියන්නේ. හරි. මේ අපි සද්දය ඇහුණ ගමන් හැරිලා බලන්නේ ඇයි? ඇහැක් උපද්දන්න තණ්හාව බලවත් වෙන හින්දා. ඔය දැනගත්තු අරමුණ අත්දකින්න හොඳම එක්කෙනා ඇහැ කියලා මේ පැත්තෙන් හිත අර දෙයක් හදලා විතරක් නෙමෙයි ඊළඟට උපද්දන්න මෙයාව හොඳයි කියන තණ්හාවත් ඇති කරගන්න.
ඒක මනසයි.
ඔව් ඒ තණ්හාවෙන් කියනවා මේ ආයතනෙන් තමයි ඕක එක්ක ගැටෙන්න නැත්තම් ඕක අරගන්න පුළුවන්. ගැටීම කියන්නේ අපි අකමැති වුණත් තණ්හාවේ කැල්ලක් ඒක. ආසහිතුණත් තණ්හාව, ද්වේෂයාවත් තණ්හාව. හරි. ද්වේෂෙත් තියෙන තණ්හාව. ගැට ගහන්නේ අවිද්‍යාවෙන්. දැන් මනස දැන් එහෙන් දැකපු ගතිය එහෙන් උපද්දපු එකක් නෙවෙයි. එළියේ තියෙන දෙයක් කියන්නේ අවිද්‍යාව. ඇත්ත ඇහැටි නොදන්නකම. එතකොට දැන් අවිද්‍යාවෙන් මේක එළියේ තියනවා කියපු ගමන්, අවිද්‍යාවෙන් කියන්නේ තියනවා, ඇත තියෙන එක. අවිද්‍යාවෙන් ඇත. තණ්හාවෙන් කියන්නේ තව මදි. කොයි තව ආයතනකින් හොයලා බලන්න. තව ඒ අරමුණගෙන තව තව හොයන්න ඕන, තව මදි. ඒක තණ්හා. තේනවා? ඉන්නව නැත්තම් තියනවා කියන්නේ අවිද්‍යාවෙන්. ඒ අරමුණ තව තව අත්දකින්න ඕන. මොන ආයතනෙ උපද්දලද මේක අත්දකින්න පුළුවන්? අන්න තණ්හා. ඒකට තණ්හාවෙන් ආය ආය උපද්දන. තණ්හාවෙන් ආය ආය උපද්දනවා. අවිද්‍යාවෙන් නෙමෙයි උපද්දන්නේ. තණ්හා. මේකයි තණ්හාව කියන වඩුග තමයි ගේ හදන්නේ. ආයතන හදන්නේ කවුද? තණ්හා. අවිද්‍යාවෙන් කියන්නේ ඔය ආයතනෙන් අත්දකින්න ඕන කෙනෙක් ඉන්නවා. එතකොට මේ ආයතනෙන් එයා අත්දැක්කොත් හොඳයි කියලා කියන්නේ තණ්හාව. එතකොට එයාට අදාළ ආයතනෙ උපද්දන. ආය ආය උපද්දන. තණ්හාව බලවත් නම් කෙලවරක් නැහැ. ඔක ආය ආය දිගින් දිගට ගෙනියන. ඒකයි තණ්හාවට තව කියන්නේ සිබ්බෙන්නේ. මහුංකාරේ. ගැට දාන. මහනවා මහනවා ඉවර යන්නේ. ගැට දානවා දානවා දානවා. කටින සිවුර මහනවා වගේ නම. ගැට දානවා 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 ඉවර යන්නේ. ඒ තණ්හා. ඔස්සව සැක විඳින්න ආසක්. අනිත් ඇයට මහන්න දෙන්නෙත් නෑ නේද? කොහොමhari පොර කාලා සිබ්බණිය අඳුර ගන්න පුළුවන්. ඔකව තමයි මේ දැන් අනිත් ආයතන වලට ඉන්න දෙන්නේ. සත්තු 6 දෙනාගෙන් බලවත් වෙන එක්කෙනාමයි උපද්දන්නේ. අනිත් 6 දෙනාම ඇදගෙන එයා තමයි යන්නේ. මුල් තැන ගන්නේ එයා. ඕ පැහැදිලිද මේ කියන්නේ? මම කටින සිවුර ගැන හිතන්න එපා. තණ්හාව ගැන හිතන්න. ගැට ගැට තමයි. ඔය දැන් බලන්න ඔන්න දැන් ඇහෙන් දකින රූපේ මනසෙන් දකින්න පුළුවන්ද? පුළුවන් කරගෙන තියනවා අපි. තියෙනවා කියලා ගත්තොත් දැන් එළිය තියෙනවා කියන එක තමයි ඊළඟට මනසෙන් බලන්නේ. නැත්නම් ඇහැ උපද්දලා දීපු දේ එහෙම්මම නිරුද්ධයි. ඇහැ උපද්දලා දීපු දේ නෙමෙයි මනසෙන් බලන්නේ. දැන් චක්කු විඥාණයෙන් දකින්නේ ඇහැ උපද්දපු දේනේ. හරිනම් අපි ඇත්ත ඇති හැටි ගත්තොත් චක්කු විඥාණයෙන් දකින්නේ ඇහැ උපද්දලා දීපු එක මිසක් එළිය තියෙන එක නෙමෙයිනේ. ඒක තමයි ඇහැ උපද්දලා ඇහැ හැකියාව මත ඇහැ උපද්දලා දීපු දෙයක් තමයි චක්කු විඥාණයෙන් දැක්කේ කියලා අපි නුවණින් පෙන්වුවොත් මනෝ විඥානේ හිතයිද ඔය දැක්කේ එළිය තියෙන එකක් කියලා නෑ. අන්න එයාට යන්න බැරි වෙනවා එතකොට. ඔන්න ඕක තමයි මේකේ ඇත්ත ඇති හැටි පෙන්නවා කියන්නේ යෝනිසෝ මනසිකාරය. අර එළියේ රූපේ උපදින්නේ මෙතන මුලා වුණොත්. එහෙන් දැනගන්න චක්කු විඥානේ ඇත්ත ඇති හැටි නොදන්න කම නිසාමයි මනසෙන් කියන්නේ ඔය දැක්කේ එළිය තියෙන දෙයක් කියලා. බාර ගන්න. එළිය තියෙන රූපේ බාර ගන්න. නේද? දැන් ඇහෙන් උපද්දපු දෙයක් මේ දැක්කේ කිව්වොත් අනාගතේ මතක් කරන්න දෙයක් ඉතුරු කරගනීද? ඇයි ඇහැ උපද්දපු එක එහෙමම එකතුනා නැති වුණා නේද? එළියේ තියෙන දෙයක් කළොත් නේද ඒකට පැවැත්මක් දෙන්නේ? දැන් අපි ඇහෙන් දැකපු දේ කියන්නේ චක්කු විඥාණයෙන් දැනගන්න ස්වභාවය ඇහැ හැකියාව අනුව ඇහැ උපද්දලා දෙන ගතියක්මයි මේ දැනගත්තේ කියලා නුවණ පිහිටියෝ නේද? අපි එතකොට ඔය දැක්කේ බාහිර දෙයක් කියලා මට්ටමකට යන්නේ නැහැ නේද? බාහිර දෙයක් ඔය දැක්කේ කියන මට්ටමට ගියේ නැත්නම් ඒ කියන්නේ මනෝ විඤ්ඤාණයෙන් අපිව රවට්ටන්නේ නැහැ එතකොට. නේද? මනෝ විඤ්ඤාණය රවටුනා කියන්නේ ඔය දැක්කේ එළියේ තියෙන දෙයක් කියනකොට නේ. අර දැන් බල්ලා වතුරට එබිලා ඔය දැක්කේ එළියේ ඉන්න බල්ලමයි කියනකොට නේ රවටුනේ. නේද? ඔය ඇහිහ කියවනු උපත්දලා දීපු වර්ණ චිත්‍රයක් දැක්කේ කිව්වෝ ඒක ඇහැ නිසා උපැද්දන ගතියක් දැනගත් පැච්චන. ඒක එළියෙන් ගිහින් තියන්නේ නේ. එළියේ තියෙන දෙයක් දැනගත්තේ කියලා. එතකොට එළිය දෙයක් සම්බන්ධ කරන්න පුළුවන්ද? බැ. අන්න නුවණ පිහිටියොත් එතන. නේද? දැන් එතකොට එළිය තියෙන පෑන් එකක් දැනගන්න පුළුවන් වෙයිද මනස? ඇහෙන් දැකලා. බැ. ඇහැ උපද්දලා දෙන එකනේ. විඥාණයෙන් දැනගන්න. සද්දය ඇහුණා කන උපද්දලා දීපු දෙයක් සෝත විඥාණය දැනගත්තා. එළිය තියෙන පෑන් එකක් දැනගන්නේ. එළියෙන් තියන්න බැ. එළිය කියලා ඕනනම් හිතන්න පුළුවන්. හිතුවොත් ඒක හිතේ වැඩක් කියලාත් දන්න. මොනව හරි හිතුවොත් ඒක හිතේ වැඩක් කියලා නුවණකුත් තියෙනවා. ඔව් ඒකට හිතෙන් හදන දේ හිත ඇතුලේ මිසක් ඒකක් බාහිරයට අයිති නෑ. එහෙම නුවණකුත් තියෙනවා. ඒක තමයි තමන්ගෙන් අහන්න. දැන් මම නෙමෙයිනේ ෆෑන් එක කියන්නේ. වාමනේ ෆෑන් එක කියන්නේ. කවුද පැනෙන්නේ ෆෑන් එක? මේක තමයි මම කියන්නේ මෙච්චර වෙලා. දැන් එහෙන් දැක්කනම් අපිට නුවණක් නැහැ මේ ඇහෙන් උපද්දපු දෙයි දැක්කේ කියලා කියන්නේ. නුවණක් නැති වුණ ගමන් මොකද කරන්නේ? මනෝවිඤ්ඤාණය කියනවා ඔය දැක්කේ අර එළියේ තියෙන ෆෑන්. ෆෑන් එක කියන වචනේ නෙමෙයි. අර එළියේ තියෙන ස්වභාවයක් තමයි ඔය ඇහෙන් දැනගත්තේ. ඒ මුලාව ඇති වචනේ දැනගත්තද නැද්ද කියන එක නෙමෙයි. වචනේ ඕනනම් සිංහලෙන් කියත හැකි නැත්නම් ඉංග්‍රීසියෙන් කියත හැකි ඕන භාෂාවකින් කියත හැකි එතන නෙමෙයි. වචනේ කියන දෙයක් තියෙනවනේ. ඔය නම දාන්න මොකක් හරි දෙයක් තියෙනවා කියන අදහස එනව නේද? ඒකට ඇහෙන් දැනගත්තේ ඇහැ උපද්දපු දෙයක් නෙමෙයි ඊට අමතරව බාහිරේ තියෙන ගතිය. බාහිරේ තියෙන එතකොට ඔය රූපේ තමයි අපිට සතර මහා ධාතු වලින් හැදිච්ච රූපයක් කියලා හිතෙන්නේ. එළිය තියනවා කියලා විශ්වාස කරනකොට. දැන් බල්ලා වතුරට එවිලා බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරනකන් ඌට ඉන්නේ සතර මහා ධාතුෙන් හැදිච්ච බල්ලෙක්. නේද? සතර මහා ධාතු බල්ලා ඉන්නේ එතකොට මුලාව තියනකන් විතරයි නේද? අරු කොයිලායි හරි දැනගත්තොත් ඔය ඇහැ උපද්දලා දීපු වර්ණ සටහනක් නෙමෙයි දැනගත්තේ කියලා එදාට සතර මහා ධාතු බල්ලා ඉඳීද? ආ නෑ ඉතින් රැතුව නිරුද්ධ වෙනවා. මෙච්චර කල් තියෙනවා කියලා හිතන් හිටිය සතර මහා ධාතු ලෝකෙ පිහිටන්න බැරි වුණා. නේද? මුලාව තියෙනකන් තමයි සතර මහා ධාතු රූප එළියේ පිහිටුවේ. ඒ රූපයක් දැන් දැකීමෙන් තොර රූපයක් එළියේ තියෙන්න පුළුවන් කියන විශ්වාසනේ ඔය එන්නේ. අපි දැකීම නිසා එළියේ දෙයක් තියනවා කිව්වහම අපි දකින්න කලිනුත් ඕක තිබිලා තියෙනවා. මේ දැකීමෙන් තොරව ඒ දේ බාර අරගෙන තේරෙනවද? මේ හේතුන්ගෙන් තොරවම ඵලය බාර අරගෙන එතකොට එළියේ තිබුණා කිව්වහම ඕක මම දකින්න කලිනුත් ඔතන තිබිලා තියෙනවා ඒකයි ඔහොම පෙන්නේ. මම බල්ලට හිතෙනව නේද? ඔය බල්ලා මං මේ ඒ පැත්ත බලන්න කලිනුත් ඕක ඔතන ඉඳලා තියෙනවා. එහිඳ තමයි ඔය පෙන්නේ. එතකොට බලන මොහොතේ බල්ලා පිහිටුවා කියන්නේ අතීතේ බල්ලක් එතන පිහිටන. ඇයි මං දකින්න කලිනුත් ඌ ඉඳලා තියෙනවා. ඊට පස්සේ ගහක් යටට ඇවිල්ලා කල්පනා කරනවා. අර බල්ලා තාමත් ඉන්නවා ඇති.
ඉන්න බලමු.
ඉතින් බලන්න. අර හය දෙනාගෙන් එකට බැඳලා හය දෙනාගෙන් තණ්හාව කියනවා ගිහිල්ලා බලන්න.
ඇහැටි පැද්දුවොත් තමයි ඔබ හරියටම දැනගන්න පුළුවන් කියලා තණ්හාව තියෙනවා. ඒකට ආයි ගිහින් බලනකොට ආයි නේද? අනාගත බල්ලක් තියෙනවා. ඈ? ඒ අතීත බල්ලයි වර්තමාන බල්ලයි අනාගත බල්ලයි කියන තුනටම යනවා. ඇහෙන් දැකීමේ ඇත්ත නොදන්නකම. ඇහැ උපදලා දීපු දෙයක් තමයි මේ දැක්කේ කියලා නොදන්නකම නිසා ඔය දැනගත්තේ එළියේ තියෙන දෙයක් කියනකොට පේනව නේද මුලාවන් ගොඩකට අහු වෙනවා කියන්නේ. එක මුලාවක් තමයි එළියේ තියෙන සතර මහා ධාතු රූපයක් තමයි ඔය දැනගත්තේ කියලා හිතනවා. ඊළඟට ඒ රූපය ඇහෙන් දකින්න විතරක් නෙමෙයි අහන්න පුළුවන්, අල්ලලා බලන්න පුළුවන්, රස බලන්න පුළුවන් නේද? ගන්ධ සුගඳ බලන්න පුළුවන් රූපයක් කියලා තමයි. අර ආයතන හය ගැට ගන්න. ගැටේ දාන්න. මම සත්තු හය දෙනාට ඕන ඕන විදිහට යන්න බෑ. ගැට ගන්න. අතීත වර්තමාන අනාගත කියලා එහෙම මුලාවකට එනවා. එකලස ආකාර රූපවලට අහු වෙනවා. හරි. ලෝකයට අහු වෙනවා තව විදිහට කිව්වොත්. මායයට අහු වෙනවා තවත් විදිහට කිව්වොත්. දැන් රූපේ උපාදානය කරලා දුකටත් අහු වෙනවා. දුකත් සකස් කරගන්න. ඒ රූප උපාදානය කියන්නේ දුකනේ. අහු නොවී ඉන්න නම් අන්න ඒක තමයි මේ මේ ආයතනේ පිරිසිඳ දැක්කොත් ඔකට අහු වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. චක්කුම් බික්කවේ ඥානං පස්සං යථා භූතං. මේ ඇහැගෙන ඥානං පස්සං යථා භූතං. යථා භූත කියන්නේ ඇත්ත ඇති එක. ඥානං දැනගන්න. පස්සං දකින්න. දැනගන්න දකින්න. අහලා දැනගන්න පුළුවන් ඒක තමන් තුළින් දකින්න. ඥානං පස්සං යථා භූතං චක්කුම් බික්කවේ ඥානං පස්සං යථා භූතං රූපං ඥානං පස්සං යථා භූතං ඇහෙන් පෙන්න රූපෙත් ඇත්ත ඇති හැටි අහන්න දකින්න දැනගන්න දකින්න ඥානං පස්සං යථා භූතං අන්න එයාට සම්මාදිට්ඨිය පහළ වෙනවා සවස්ස හෝති සම්මාදිට්ඨි හරි ප්‍රායෝගිකව කරන්න එක පැත්තකින් සිහිය තියෙන්න ඕනේ දැන් මේ මේ කවුද මේක එහෙන්ද කනින්ද නාසයෙන්ද හිතෙන්ද කියලා සිහිය පිටින් ගන්න නේද ඊළඟට සිහිය එක්ක නුවණකුත් තියෙන්න ඕනේ එහෙන්නම් ඕක ඇහැ උපද්දලා දීපු දෙයක් නෙකලා තියෙන්නේ එළිය තියෙන දෙයක් නෙවෙයි කියලා නුවණ ඇති සිහියයි නුවණයි යෙදීම තමයි සති සම්පජන්නේ සිහිය නුවණ සති සම්පජන්නේ මේ සිහිය නුවණ පිහිටීම තමයි සතිපට්ඨානෙ. මෙතනයි ප්‍රායෝගිකව කරන්නේ. මෙතන ආයතනයකට සිහිය නුවණ පිහිටන. ආයතනය පිරිසිඳ දකින්න ඕන ඒක කරන්න. ඉසලා නුවණක් ඇති කරගන්න. මේ නුවණ ඇති කරගන්න පුළුවන් ධර්මයක් අහලා විතරයි. නේද? බුදු කෙනෙක් දේශනා කරන ධර්මය අහුවොත් විතරයි ඔහොම ධර්මතාවයක් කියලා තේරුම් ගන්න පුළුවන්. මොකද අපි ලෝකෙට අහුවෙලාමයි ඉන්නේ. ලෝකෙට අහුවෙලාමයි අපි බාරගන්නේ. එහෙනම් දකිනකොටම ලෝකෙට අහුවෙලා ඉවරයි. ලෝකේ දෙයක්මයි මේ දැක්කේ කියලා. එතකොට මේ ලෝකෙන් මිදෙන්න පුළුවන් දහමක් පෙන්වන්නේ බුදු කෙනෙක් විතරයි. ලෝකෝත්තර දහම. ලෝකෝත්තර දැක්ම. ලෝකෝත්තර දැක්මට තමයි සම්මා දිට්ඨිය කියන්නේ. සම්මා දිට්ඨිය ඇති වෙන්නේ දහමක් අහලා නුවණින් දකින්න ඕන. නුවණින් මෙනෙහි කරන්න. ඥානං පස්සං යථා භූතං නේද මහා සලායතන සූත්‍රේ පිටර පුතකුත් බෙදලා ඇති ඥානං පස්සං යථා භූතං නේද ඒ පොත කියෙව්වද එහෙනම් පොත අරන් එන්න කියෝලා ගෙදර තියාගන්න නේද පොත කියෙව්වහන් ගෙනත් කියන්න ඕන අනිත් තව කෙනෙකුට ගන්න ඈ එවයක් පොත හම්බවන උන ගොඩාක් අය ඉන්නවා නේද හම්බ වෙලා නැහැ නේද ඥානං පස්සං යථා භූතං කියනවනම් කියවල ගෙන්න ආයතර කියවල තව කෙනෙකුට ඕක කියවන්න දෙන්න එතකොට තමන්ට වැටහෙයි රූපයෙන් මිදීමත් ඒකෙම තියෙනවා
රූපේ ඥානපස්සන් යතාව ඊළඟට කන සෝතං ඥානපස්සන් යතාව සෝතේ ඥානපස්සන් යතාව සද්දං ඥානපස්සන් යතාව ඔව් ආයතන හයම ඥානපස්සන් යතාව උතන් කියන එක තමයි කියන්නේ එතකොට එහෙම කෙනාටයි සම්මාදිට්ඨිය තියෙන්නේ සාස්සහෝති සම්මාදිට්ඨිය උපාදාන කරනවා කියන්නේ ඇහෙන් දැකලා එළියේ රූපයක් තියනවා කියලා බාර ගැනීමමයි. එතකොට ඒ එළියේ තියපු රූපේ උපාදාන කරලා දැඩිව බාර අරන්. ඒ රූපේ බැස අරන්. මනසෙන් කරන්නේ ඕක තමයි. එතකොට මනසෙන් කරන වැරද්ද නැවැත්තුවොත් උපාදාන කරන්න රූපයක් නැහැ. රූපේ උපාදාන කළේ නැත්තම් මොකෙන්ද මිදෙන්නේ? දුකෙන්. දුකයි සමුදයයි දුක්ඛ නිරෝධයයි මෙතන තමයි මාර්ගයේ උපදින්නේ එහෙනම් මොකද්ද කරන්න ඕන මනසෙන් ඕක උපාදාන කරන එක නවත්තන එකයි කරන්න තියෙන්නේ එහෙම කිව්වට මනස ඕක නවත්තන්නේ නැහැ අපි පෙන්වන්න ඕනේ ඇත්ත හරි මේ දැනගත්තු ඇත්ත පෙන්වන්න ඕන මනසට ඔව් ඔව් ඔතන දැන් එක උපාදාන ස්කන්ධයක් දැක්කොත් ඔතන තියෙන වාසිය තමයි ওই පහම දකින්නවා වෙන්නේ. ඇයි අපි රූපේ උපාදාන කරපු රූපෙම්මයි වේදනාවක් විඳින්නේ. ওই එළියේ තියෙන රූපෙක තමයි අපි කැමතිද අකමැතිද කියන ගතියට එන්නේ. මේ රූප උපාදාන ස්කන්ධයෙන් මිදෙනකොට වේදනා උපාදාන ස්කන්ධෙනුත් මිදෙන්න පුළුවන්. සංඥාවක් දුන්නෙත් ඒක තමයි. ඒක වෙන් කරලා අඳුරගන්න. ගත ඒ උපාදානෙලුත් මෙතන රූපේ උපාදානයට දෙනවා. එතකොට චේතනා හැදුවෙත් ඕක ගැනමයි සංකාරක. එළිය තියනවා කියලා විද්‍යාවෙන් හිතපු රූපේ ගැන හිතලා තමයි අපි සංකාරක වෙන්නේ. අවිද්‍යා පත්‍ය සංකාර. හරි. ඒ අවිද්‍යාව විතරද සංකාර ටික නැති කරගන්නත් ඔතනමයි බලන්න. අවිද්‍යාවෙන් එළිය තියනවා කියලා හිතපු එක ගැනනේ දැන් හිතලා සංකාර කරන්නේ. මේක හිතෙන් කරන්න පුළුවන්, වචනෙන් කරන්න පුළුවන්, කයෙන් කරන්න පුළුවන් ඒ ගැන ක්‍රියාව. නේද? කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. සමාධිමත් හිතකට ඕක හොඳට දකින්න පුළුවන්. අපේ කෙලස් එක්ක ඕක බලන්න ගියාට අර කෙලස් බලවත් නේ අදිනවා අර හය දෙනාගෙන් අදින අය ඉන්නවා කෙලස් බලවත් උන මේක බලන්න දෙන්නේ නැහැ ඈ එතගෙන යනවා තණ්හා එතන ඒක උපමා විදිහට ගන්න ඉතින් ඔය ඇහෙන හැම සද්දෙම අපිට බනිනවා තමයි අපි ඔබගේ ඩයිටි දේවල් හැදුවා කියන්නේ රූප උපාදාන හැදුවා රූප උපාදාන කියන්නේ දුක ඒක නා බැනලා දුක් අපි අපිටම දැනගත්තා ගහගත්තා ඊට පස්සේ තමම්ම ගුටි කාලා දුක් විඳිනවා වලකට තමම්මයි තමන්ට ගහගෙන තියෙන්නේ ඒ කියන්නේ එළියේ රූපේ හදලා තියෙන්නේ තමන් ඒක බාර අරන් තියෙන්නේ තමන් ඒ බාර ගැනීමමයි දුක කියන්නේ. මේකෙන් දුක් විඳලා තියෙන්නේ තමන්ම. ඈ? ඒක පේන්නේ නැත්තේ මොකද? අවිද්‍යාව මුලාව. නේද? ඒ වයින් වැහිලා නේද? ඔව් බණිනා කියන්නේ සද්දයක්. ඉතින් බණිනෙක් කෙනා එළියෙන් ගිහින් තිබ්බේ කවුද? සද්දේ පැද්දුවේ කනෙන් නම්. එළියේ තියෙන රූපයක් ඕකට සම්බන්ධ කරගෙනද? ඒක අර මනසෙන් කරපු දේ. අන්න මනසෙන් එළියේ තියෙන රූපෙට මේක සම්බන්ධ කරලා. ඊළඟට වෙන ඕන ආයතනකින් ඒක අත්දකින්න පුළුවන් කර. නේද? ඕක නොකළා නම් කාටවත් පුළුවන් වෙයිද අපිට බලන්න? අපිට දුකක් දෙන්න බෑ ලෝකෙට ඕකට අහු වෙන්නේ නැහැ. ඒක ඒ ලෝකෙන් මිදෙනවා. සද්දයක් විතරයි ඒ සද්දෙත් කණින් විතරයි. පෙර නොතිවීම විතරයි. කියන ටිකක් තේරෙනවා කරන්නයි බැරි. මේ ඉතින් අපි දුක් විඳින්න කැමතියි ඒක. අසර යන්න කැමති.
මේක දකින්න නෙමෙයි කැමති. තව ටිකක් දුක් විඳින සසර යන්න කැමති. ඒකයි කරන්න බෑ. විඥාණයෙන් දැන් ආයතන විඥාණයෙන් පෙන්නන්නේ ආයතන උපද්දපු දෙයක්ම කියලා දකින්න උත්සාහ කරන්න. ඒක පේනවනේ ඉතින් රහත් වෙයි. ඔබට ඉන්නේ නැති එක තමයි මේ සාරේ යන්න හේතුව. ඈ ඒක තමන් කොයිලා හරි එක මොහතක හරි පෙන්නනවා නම් ඕක ලොකු කුසල කර්මයක්. විදර්ශනය කියන්නේ ඒක. මොහතක් හරි ඕක පෙන්නනවා නම් ඕන තැනකින් පෙන්වන්න තමන්ට වැටහෙන මට්ටම. ඔකේ ඉන්නවා. ඒ ප්‍රතිඵලයේ විතරයි කියන්න පුළුවන්. හරියට පෙන්නුවොත් බාහිර රූපේ නහු වෙන්නේ නැහැ. විඥාණයෙන් පෙන්න්නේ ආයතනය සකස් කරලා දීපු එකක් විතරයි. ආයතනය උපදලා දීපු එකක් විඥාණයෙන් දැනගත්තා. එතකොට බාහිරයට අහු වෙන්නේ නැහැ. ඕ නිරෝධය තිනෝ උනට ඔත්තන ඕක තමයි අර මේ ආර්ය මාර්ගයේ වැඩිම වැඩි සම්පත්‍තිය තියෙනවානේ මේ සම්මා දිට්ඨිය පිහිටියොත් මතක තියාගන්න ආර්ය මාර්ගයේ වැඩි මේ ලෝකෙන් නිදෙනවා ටිකෙන් ටික ලෝකෙන් නිදෙනවා වෙනදා ලෝකෙට අහු වුණා මුලාව හින්දා මේ සම්මා දිට්ඨිය පිහිටනකොට ඒ මුලාවෙන් හදපු ලෝකෙන් නිදෙනවා ටික ටික නිදෙනවා පෙන්නන පෙන්නන වාරයක් වාරයක් පාසයි තයි මේක ක්ෂණයකට කළත් ඒකේ මහානි සංසයි කියන එක විපාක දෙනවා ආයේ නිවන් දකින්නකම් මේ තරම් බලව ඒ හොඳ දෙයි නරක දෙයි තියෙන්නේ ලෝකෙට අයිති වුණාට පස්සේ කර්මඵල තියෙන්නේ ලෝකෙට පින්පව් තියෙන්නේ ලෝකෙට. ඒකට තමයි කියන්නේ අපි කම්මස්සගතා සම්මාදිට්ඨිය කියලා. මේවා හොඳද මේවා නැ මේ විදිහට හිතන එක මේක ගැන මේ විදිහට හිතන එක හොඳයි. මේක ගැන මේ විදිහට හිතන එක නැත්නම් කියන එක නැත්නම් ක්‍රියා කරන එක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත්. ඒ දෙකම ලෝකෙට අයිති වෙලා නේ කරන්නේ. රූපේ බාරහරන්නේ කරන්නේ. එතකොට ඒවා අලුත් කර්ම. හොඳ කර්ම වෙන්න පුළුවන් නරක කර්ම වෙන්න පුළුවන්. එහෙනම්ට ඒවා අලුත් කර්ම විපාක දෙන්න පුළුවන්. සසරේ ගෙනියන්න පුළුවන් කර්ම දිව්‍ය ලෝකෙත් ගෙනියයි අපායෙත් ගෙනියයි හැබැයි ලෝකේ යනවා ඒක ඒක කම්මස්ස කතා සම්මා දිට්ඨියෙන් තමයි හොඳ නරක කියලා බෙදන්නේ දැන් එළිය දෙයක් පිහිට නොපිහිටන ගතිය කර්ම ක්ෂය කිරීම හරි මොකට කියනවා ප්‍රයෝග සංකාර කියලා කියනවා ප්‍රයෝග අභි සංකාර ඒ කියන්නේ මාර්ගයේ වැඩි කර්ම ක්ෂය කිරීම අපි ඉන්නේ කර්ම රැස් කිරීම ඒවා හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. එහෙන් දැකලා ලෝකෙට අයිති දෙයක් පිහිටෙව්වා කියන්නේ කර්ම රැස් කරන මට්ටමකට කියනවා. එහෙන් දැකලා එහෙන් උපද්දපු දෙයි මේ දැනගත්තේ කිව්වහම අර බාහිරයේ තිබ්බේ නැහැනේ. ඒ කර්ම ක්ෂය කරන. තේරුණා නේද? ඔය මට්ටම දකිනකොට ඕ ආශ්‍රව කෙලස් දුරු වෙනවා. අර අපි සම්බන්ධ කරන්නේ නැහැ නේද ආයතන සත්‍ය ඇහුණ ගමන් බෙර කාර්යය මතක් කරගන්න ගැට ගහලා නැහැ. ඒ ඉන්නේ දෙයක් තිබ්බොත් මේ ගැට ගහන සත්‍යය සත්‍යයි. කණෙන් කන තියෙන හින්දා කණෙන් සත්‍යය උපත් වෙලා ඇහුවා. ඒක ගැන හිතුවා නම් දකින්නවා ඒ හිත. හිත කරන වැඩේ හිතේ වැඩ. ඒ එළියට ආйти නෑ හිත කරන වැඩ. හිතේ ඇති වෙලේවා හිතේ මිස. නේද? බාහිරයට අයිති නෑ.
සත්තුන්ගේ ශබ්ද ආරෝණය ඒ උන්ගේ දුක කියන එකක්ද නෑ. අඳෝනාවක් නෑ ඉස්සෙල් බැලුවාම. සත්තු එක එක
සත්තු. ඒවා අපි හදාගත්තු ඒවානේ අපි එළියට දැම්මට. මේකට සම්බන්ධයි. එතන ඔක්කොම ධර්මතා ටික තියෙනවා. මුළු ත්‍රිපිටකේම ඔතන තියෙනවා. ලෝකෙට අයිති වුණාද නැද්ද කියන තැන ලෝකෙ මිදීම තුළ උතන් චතුරාර්ය සත්‍ය තියෙනවා පංච උපාදානස්කන්ධය තියෙනවා පටිච්ච සමුප්පාදය තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම සේරම ටික තියෙනවා පතර විපල්ලාස ටික තියෙන නිත්‍ය සුඛ ආත්ම සුභ කියලා ගන්න එළියේ තිබ්බහම නේද? දැන් එළියේ තියෙන දෙයක් නේද අයිති කරගන්න හදන්නේ, පාලනය කරන්න හදන්නේ, මට ඕන විදිහට තියන්න හදන්නේ එළියේ තියෙන දෙයක් නේද? අයිතිකාරයේ දාන්න හදන්නේ පිහිටවපු දෙයකට නේද? පේනවද ආත්ම කියන එක? මේ ආත්මේ හොයන්න යන්න එපා, මේක දකින්න. එතකොට ඒ වයින් මිදේ. එළිය දෙයක් තියෙනකොට අපි නිත්‍යတත් අහු වෙලා, සුඛයටත් අහු වෙලා, සුභයටත් අහු වෙලා, ආත්මයටත් අහු වෙලා. සතර විපල්ලාසයටම අහු වෙලා එකකට නෙවෙයි. හරි? එළිය තිබ්බේ නැත්තම් අනිත්‍යයක් දැකලා, දුකක් දැකලා, ඒ කියන්නේ දුකෙන් මිදিলা. තිබ්බොත් දුකයි. ඉස්සර කිව්වේ තිබ්බොත් සුඛයි කියලා. ආස්වාදෙට නිඳින්නනේ එළියෙන් තියන්. දැන් දකිනවා එළියෙන් තියෙන එකමයි දුක. රූප උපාදානෙමයි දුක. රූපේ බාර ගන්න එකමයි දුක. හරි? තියන්න බැරි හින්දා අනිත්‍යයි. මොහතකටවත් ඒක තියන්න බැරි හින්දා අනිත්‍යයි. ප්‍රයත්නක් දෙන්න බෑ. නේද? නිත්‍ය නෑ. ඈ මේ පැත්තේ අවිද්‍යාව තියෙනකන් එහෙ පේන. මේ අවිද්‍යාව නැති වුණොත් එහෙ පිහිකන්නේ නෑ. ඒක මේ නිත්‍ය කරන්න බෑ. ඈ නිත්‍ය කරන්න බැරි දෙ අනිත්‍යයි. ඈ අනිත්‍ය වුණහම ඒකේ සුභ ගතියකුත් නෑ, සුඛේකුත් නෑ. ඈ ඊළඟට පාලනය කරන්න දෙයක් පිහිටයි. මම මගේ කියලා අල්ලගන්න දෙයක් පිහිටයි. එහෙම දෙයක් පිහිටන්නේ නෑ. නේද? ඒක වචන ටිකෙන් පාඩම් කරනවා නෙවෙයි. දකින්න දකින්න. මේ නිකන් අනිත්‍යයි දුකයි අනාත්මයි කිය කියා ඉන්න නෙවෙයි ඔබට මේ. එළියෙන් තිබ්බා. ඔව් යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දකින්න. යදා පඤ්ඤාය පස්සති. මේ නුවණින් දකින්න ඕන දෙයක්. හරි? එතකොට තමයි අර දුක කලකිරීලා අතාරින්නේ. ඕක මේ දැක්කේ නැති හින්දා බාර ගත්තු හින්දා නේ දුකට අහු වුනේ. ලෝකයට අහු වුනේ. පැහැදිලිද? ඔය පොඩි දෙයක් තුල ධර්ම කරුණු ටික ඔක්කොම තියෙනවා. ඒක කොයි පැත්තෙන් කිව්වත් ඔතෙන්ට එනවා. ඕක අවබෝධ කරගත්තොත් ඔක්කොම අවබෝධ කරගත් වෙනවා. ආයතනේ පිරිසිඳ දැක්කොත් සේරම අවබෝධ කළා වෙනවා. හා? සද්ද වශයෙන් බැලුවත් දැන් ඒ සද්ද ආයතන සෝත ආයතන ඒක තමයි. දැන් සද්දට අදාළ රූපේ එළියේ තිබ්බොත් රූප ඒ රූපෙන් නේද අපි වේදනාව විඳින්නේ? වේදනාව ඒ රූපෙට නේද සංඥාව දෙන්නේ? වෙන් කරගන්න අඳුරගන්න ඈ ඒ රූපේ ගැන නේද හිතන්නේ? චේතනායින සංකාර ඒ රූපේ ගැන නේද දැන් දැනගෙන තියෙන්නේ? තියෙන තිබ්බත් ඒවා වෙයිද? දැන් එළියේ නොතිබ්බොත් අපිට සද්ද ඇහෙනකොට බෙරයක් මතක් වෙයි. ගැට ගහන්න පුළුවන් වෙයි. බෙරේ බැඳගෙන තමයි ඉන්නේ. දැන් බැඳගත්තු බෙරේ විවිධ තියන්න. සද්දේ. කුසල් අකුසල් දෙකම තියෙන රූපේ තියෙනවා. ඒ රූපෙන් මිදෙන එක කුසලතාවය. රූපේ තියෙනවා කියලා බාරගන්න එක අකුසලයි. යෝනිසෝ මනසිකාරයේ යෙදෙනකොට ඒ රූපෙන් මිදෙන්න පුළුවන්. හරි? ඒක ආර්ය මාර්ගයේ කුසලතාවය. එහෙම නැත්නම් පවෙන් බේරෙන කුසලතාවෙ පින මට්ටමට හරවන්නේ. නරක ඒ රූපය අල්ලගෙන නරක ඒවා කරන්නේ නැතුව හොඳ ඒවා කරන එක ඒක කම්මස්ස කතා සම්මාදී කියන්නේ. ඒ රූපෙන් මිදෙන පැත්තට ලෝකෙන් මිදෙන පැත්තට යන්නේ ආර්ය කුසලතාවය. චතුසත්‍ය සම්මාදී. ලෝකෙට අයිති මාර්ගෙයි ලෝකෝත්තර මාර්ගෙයි දෙකම තියෙනවා. මොන ලෝකෙ පිහිටෙව්වේ නැත්තම් ඒවා ලෝකෙට අයිති කර්ම නෙවෙයි. ලෝකෝත්තර. ලෝකෝත්තර මාර්ගයේදී. එතකොට නව කර්ම රැස් වෙනවා නෙමෙයි කර්ම ක්ෂය වෙනවා. එළියෙන් තිබ්බොත් එතකොට කර්ම සකස් වෙනවා. ඒවා කුසල කර්ම වෙන්න පුළුවන් අකුසල කර්ම වෙන්න පුළුවන්. ඔව් මනෝවිඥාණයෙන් කියන්නේ ලෝකෙට අයිති කියලා. එතකොට විඥානේ කරන වැඩේට අපිට සිහිය නුවණ පිහිටියොත් එතකොට තේිනවා ඔය ලෝකෙට තිබ්බේ මුලාවක් හින්දා විද්‍යාව හින්දා ලෝකෙ දෙයක් කළේ. හරි. එතන තමයි කුසලතාවය ඇති කරගන්න ඕන ඔක දකින්නයි. දකින්න නම් සිහිය පිහිටන්නත් ඕන නුවණ පිහිටන්නත් ඕන. දැන් නුවණ තියෙන කෙනාට ඕන සිහිය පිහිටන්න විතරයි. නුවණ නැති කෙනාට සිහිය පිහිටනවා විතරයි. ඒකයි සම්මා දිට්ඨිය කියන්නේ දැන්. ඒකයි සම්මා දිට්ඨිය තියෙන කෙනාටයි මාර්ගය වඩන්න පුළුවන් කියන්නේ. ඒ නුවණ තියෙන කෙනාට සිහිය පිහිටියොත් සිහිය නුවණ දෙක වේදෙනවා. ඕක නොදන්න කෙනා සිහිය පිහිටියොත් සිහිය විතරක් පිහිටියි. මාර්ගය වැඩෙන්නේ. අතන ලොකු වෙනසක් තියෙනවා. ඔව් නුවණ. නුවණ හේදෙන එක තමයි ප්‍රයෝග. සංකරණය අවිද්‍යාව නැති කරන පැත්ත. අවිද්‍යාව එන්නේ ඔහම අපි බාහිර ලෝකේ දෙයක් බාර ගන්න. ඒකට ආයතනෙන් හදලා දීපු දේ නේද මේ අත්දැකලා තියෙන්නේ. අම්මා දිට්ඨියට ආවහම ඕවා කතා කරන්නවත් දෙයක් නැහැ. ඒක නැති හින්දා තමයි මේ සමාධි. සමාධියේ යෝග නැහැ. සම්මාදිට්ඨිය තියාගෙන සමාධියට ගියොත් සමාධියෙන් අනතුරුවම යථාභූත ඥානය පහළ වෙනවා. සම්මාදිට්ඨියට සමාධියෙන් එන්නේ නැහැ. සම්මාදිට්ඨියට බණ අහන්න ඕන මෙනෙහි කරන්න. සමාධි මනස තියෙනකොට මේකත් දැනගෙන හිටියොත් යථාභූත ඥානය පහළ වෙනවා. මේක දන්නේ නැතුව සමාධියේ හිටියොත් ඉතින් සමාධියේ ඉන්න පුළුවන්. ඈ සන්නෝන්නේ ඉතින් ඒක ඒ කියන්නේ හිත නීවරණ යටපත් වෙනකොට ඔක හොඳට පේන්න ගන්නවා. නෑ සමාධියේ ඉඳන් ඔක හිතන්න යන්න එපා. ඒකවල සමාධියක් නැති වෙනවා. සමාධියේ සමාධිය හදලා ඉතින් එළියට ඇවිල්ලා මේක ගැන හොඳට බලන්න. එළියට. කෙනෙක් හිතනවා කියන්නේ ඉතින් සමාධියෙන් එළියට එනවා. ඒ කාමුණක තියනවා කියන එකනේ සමාධිය. මේක හිතනවා කියන්නේ සමාධියෙන් එළියට එනවා. ඕන තරම් ඉලා ඉන්න සමාධිය ඉන්න තරමට හොඳයි. සිතේ අර නීවරණ යටපත් වෙනවා. ඒක බලවත් වෙනවා. සමාධියක පුළුවන් තරම් ඉලා ඉන්න. සමාධිය හොඳට තියෙන වෙලාවට මම කියන්නේ පුළුවන් තරම් ඉලා ඉන්න. ඉන්න බැයි නම් ඉතින් කරන්න දෙයක් නැහැ. හොඳ සමාධියක් ආවොත් ඒකේ ඉන්න කලබල වෙලා වෙන වැඩ තියනවා කියලා නවත්තන්න එපා. මොකද හැමතිස්සෙම සමාධියේ ඉන්නේ නැහැ. සමාධිය ආපු වෙලාවක ඒකේ ඉන්න. මොකද ඒක බලවත් කරගත්තොත් අනිත් විදර්ශනය කරන්න ලේසි ඊට පස්සේ. සමාධිය ඉද්දි නෙමෙයි සමාධියෙන් එළියට ඇවිල්ලා විදර්ශනය කරන්න ඕනේ. ඉතින් මේක තේරුම් අරන් ඉන්න කෙනාගේ සමාධිය එනකොට විදර්ශනය වෙන්නේ ඉබේම. කද නීවරණ යටපත් වුණ හිතට මේව තේින්න ගන්න. දැනගන්න එක්කනට දන්න දකින්න කෙනාට ඒකයි කියන්නේ සම්මා දිට්ඨිය තියෙනවා. අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ ඒකට. එයා එයාට ඕන සමාධියයි සිහියයි. දෙක පිහිටවන්න විතරයි යන්නේ. ආව නා කළත් දැන් මේකෙන් ධර්මයේ තේරුම් ගන්න තියෙනවා. තමන්ට කරන්න තියෙන්නේ එක්කෝ සිහිය පිහිටනවා නැත්නම් සමාධිය වඩන. හරි.
ඒ තමන් උත්සාහ කරන්න ඕන සිහිය පිහිටන්න සමාධිය වඩා. සිහිය පිහිටන්නේ කොහොමද? දැන් කයේ දැනෙන මොනවා හරි තියෙනවා නම් අපිට සිහියෙන් බලා ඉන්න පුළුවන්. ඒකට වෙනේවට හිත දුගන එක ටිකෙන් ටික අඩු වෙනවා. ඒ ඒ මොහොතේ කයේ මොනවා හරි දැනෙනවා නම් අපිට ඇවිදිනකොට බලන්න පුළුවන් මේ දැනෙන දේවල්. ඈ ඔළුව හරවනකොට බලන්න පුළුවන් මේ මොනවද දැනෙන්නේ. ඒකට කය ගැන සිහිය පිහිටන. ඈ ඒකට ඒක වඩන්න ඕනේ. ඒක දිනු කරන්න. මොකද නිකම්ම සිහිය පිහිටන්නේ නැහැ. අපි උත්සාහයක් කරන් ටිකෙන් ටික බලන්න පුරුදු කරන්න. ඒකට සිහිය පිහිටන. සමාධිය කියන එකත් අපි උත්සාහයක් කරන් හිත එක අරමුණක තියන්න උත්සාහ කරනවා. හිත දුවනකොට ආයේ අරමුණ මතක් කරනවා. හිත දුවනකොට ආයේ අරමුණ මතක් කරනවා. හරි. දැන් මේක හරියට දැන් අර 7-6 දෙනා එකට ගැට ගහපු එක අපි කෙනෙකුට ඇදගෙන යන්න දෙන්නේ නැතුව කණුවක ගැට ගහනවා. අර 6 දෙනා එකට ගැට ගහපු එක කණුවක ගැට ගන්නවා. ඒතකොට එක්කෙනෙක් අදින්න හැදුවොත් වැඩි දුර යන්න බෑ. මේ ගැට ගහලක් තියනා කියලා මතක් වෙලා අනිත් 6 දෙනා කොහොමත් අදින්න බෑ. එයාට යන්නත් ආයෙ යනවා කණුවට. ඔක සති නිමිත්ත හරි සමාධි නිමිත්ත හරි කියලා එතෙන්ට අපි සිහිය පවත්වන්න පුරුදු කරනවා. එතකොට අරගොල්ලෝ කලබල අඩු කරනවා. යන්න බෑ කියලා දැනගත්තහම වැඩි ය අදින්නේ නැහැ. මේක තමයි අපේ නීවරණ අපි යටපත් කරනවා කියන්නේ. නීවරණ ධර්ම යටපත් කරනවා. දැන් මේගොල්ලෝ අදින් නැති වෙනකොට අපිට හිත කලබල නැහැ. හිත සංසුන් වෙනවා. තණ්හාවෙන් දිගින් දිගට ගෙනියන්නේ නැහැ. තරහක් ආවම ඔහෙ බැන බැන ඉන්නේ හැමෝටම. ඒ ගතිය අඩු කරනවා. හරි. ඒකයි නීවරණ යටපත් කරනවා. මේ හිතේ සංසුන්කම ඕන ධර්මයේ දකින්න. ඒකයි සමාධිය උදව් කරගන්නේ. එන්න. ඒකේ සමාධි හිත උදව් වෙනවා ඊළඟට සතියයි සංපජන්නේ පිහිටන්. කලබල ගතිය අඩුයි. ඒකට උදව් කරගන්න තමයි මේ සමාධිය වඩන්නේ. සමාධිය වැඩුවට පස්සේ හොඳට සිහිය පිහිටන්න බලන්න. දැන් සමාධිය කියන්නේ එක අරමුණකම ඉන්නව අනිත් අරමුණු වලට යන්න දෙන්නේ. සිහිය පිහිටනවා කියන්නේ වෙන වෙන අරමුණු ගන්නවා, ඒ අරමුණ ගන්න බව දන්නවා. වෙන වෙන අරමුණු ගන්නවා, ඒ අරමුණ ගන්න බව දන්නවා. හරි. සමාධියදී කරන්නේ එක අරමුණක තියා ගන්නවා, වෙන ඒවාට දුවන්න ගියොත් ආයෙ ඇදලා ගන්නවා. වෙන අරමුණු ගන්න දෙන්නේ නැහැ. එක අරමුණකම හිත ආයෙ ආයෙ යොමු කරනවා. මනස දිහා බලා ඉන්න පුළුවන් නම් බලා ඉන්න. ඒක තමයි කරන්න ඕන දේ. නම ඕන එකක් දාගන්න. මමන්ට කැමති නමක් දාගන්නකෝ මේ කරන්නේ මේකයි කියලා. නම නිමෙහි වැදගත් වෙන්නේ. ඒක කරන වැඩේ.
ඒකෙන් වෙන්නේ අර නූපන් අකුසල් නොඉපදීම නේද? වැඩිලාවක් සමාධියක හිටියයි කියන්නේ.
ඕක කරන්න. ඊට පස්සේ ඕන නමක් වචන ටික පස්සේ දාගන්න. දැන් අපිට වෙන්නේ ඉස්සෙල්ලා වචන ටික දාගෙන ඊට පස්සේ මේක කරන්න. ඉස්සෙල්ල මේක කරන්නකෝ, ඊළඟට මම වචන ටික හොයලා දෙන්න. ඔව් ඒක හොඳයි. ඈ ඒක කරන්නේ අපි දැන් එක අරමුණක හිත තියාගෙන ඉන්නකොට අර දැන් කණුවේ බැඳලා 6 දෙනා එකට බැඳිලා නේ තියෙන්නේ. ඒ අපිට බඳින්න ඕනේ නැහැ. ඒක බඳලාම තියෙන්නේ. හරි නේද? ඔකට ගන්න එක අපි කරනවනේ. ලෝකෙට අයිති වට්ටවනේ. ආයතන ගැට ගන්නනේ. අපිට කරන්න වැඩක් තියෙනවා. ඒ 6 දෙනාම අල්ලලා කණුවක ගැට ගන්න. ඒකට එක්කෙනෙකුට ඇදගෙන දුවන්න බෑ. ඔව්. ආස්වාස ප්‍රස්වාසේ හරි කොහේ හරි නැත්තම් මේ මුඛ නිමිත්ත හරි දැනෙන තැන හරි. නැත්තම් තමයි කණුව. හරි. සති නිමිත්ත කියන්නේ එතන ගැට ගැහුවා. දැන් ඔන්න ඇහෙන් දුවන්න හැදුවොත් නැත්නම් කනෙන් දුවන්න හැදුවොත් වැඩි දුර දුවන්න බෑ. මෙතන ගැට ගහලා නේද?
සද්දයක් ඇහිලා ඒක හිත හිතා යනකොට ආයෙ මතක් වෙනවා මේ මෙතෙන්ට අවධානය ගන්න. තේරෙනවද? ඇරයට වැඩිය දුවන්න දෙන්න. සති නිමිත්ත බලවත් නම් වැඩි දුර දුවන්න දෙන්න. ඒක බලවත් කරගන්න. ඒක බලවත් කරගත්තට පස්සේ දැන් Tamanට සිහිය නුවණ මෙහෙවන්න පුළුවන්. අනිත් ධර්මතාවද ඒකයි සති නිමිත්තේ හොඳට සිහිය පිහිටුවට පස්සේ සිද්ධ වෙන දේ නුවණින් බලන්න පුළුවන්. සිහිය නුවණ පිහිටන්න හිත පැහැදිලි එතකොට. මම අරගොල්ලෝ අදින්නේ නැහැ වටේ. ඒ ඇත්ත දැකලා නෙමෙයි. අපි කණුවක ගැට ගහලා. අය දෙනා තාම ගැට ගහගෙන ඉන්නේ. ඒ වගේ කණුවක ගැට ගහනවා. එක්කෙනෙකුට ඇදගෙන දුර දුවන්න දෙන්නේ. ඒ සමාධියෙන් ඇත්ත දැකලාම නෙමෙයි දුවන්න දෙන්නේ යටපත් කරනවා. ඒ නීවරණ යටපත් කරනවා කියන්නේ ඒකයි. දැන් දුවන්නේ එක්කෝ තරහෙන් දුවනවා එක්කෝ ඇලීමෙන් දුවනවා. නේද? ඇලීම ගැටීම දෙකෙන් තමයි දුවන්නේ. ඔව් සති නිමිත්තේ. එතකොට දුවන්න හැදුවට දුවන්න බෑ. යට ගහලා නෙමෙයි. ඒ සති නිමිත්ත දැන් ඒකේ ඉඳගෙන ඊළඟට සිහිය නුවණ පිහිටන්න දැන් නිදහස තියෙනවා. ඈ නිමිති එන්නේ නැතුවම නෙවෙයි ආවට එක්කෙනෙකුට බලවත් වෙලා දුවන්න දෙන්නේ. සද්ද ඇහෙනවා තාම. සද්ද ඇහුණට වෙනද වගේ අර ඒක පස්සේ එලවන්නේ. දැන් ඊළඟට මේ ගැටේ ලියන්න ඕන. එක්කෙනෙකුට එක්කෙනා ගැට ගන්න එක සම්බන්ධ කරගන්න. ඒක කරන්න දෙන්නේ විදර්ශනා නුවණ. එතකොට ආයතනෙයි මනයි කරන දේ බලන්න. ආයතනෙට පුළුවන් මෙච්චරයි හිතෙන් කරපු දේ තමයි මේ ගැටේ ගන්න. ඉස්සෙල්ලා විස්තරගනේ. අක්කා ආයතනෙට මෙච්චරයි කරන්න පුළුවන් මන ආයතනෙන් තමයි මේ ගැට ගහන්නේ ලෝකෙට අයිති කරලා. අර හය දෙනෙක් ඒකට එකතු කරන්නේ. නැත්තම් ඇහෙන් දකින දේ ඇහෙන් දකින්න විතරනේ පුළුවන්. වෙන ආයතනයකට ඒකට සම්බන්ධයක් නැහැ කියලා ඒ හය දෙනාගට ගහන එක වෙන් කරනවා. හරි? එතකොට එක්කෙනෙක් ගේන එක අනිත් අය ඒ පස්සේ දුවන්න යන්නේ. ඒ සද්දය ඇහුණාට අපි රූපේ දකින්න පන්නන්නේ. සද්දෙට රූපේ ගැට ගැහුවේ නැත්තම් ඒක තමන් හිත හිතා මේ එළියට ගන්නවද නැද්ද කියන එක නෙමෙයි. බලනවා කියනකොට මේ එළියට ඇවිල්ලා. හරි? හැබැයි වෙනද වගේ අර දුවන නීවරණ ටික නෑ ඒවා යටපත් වෙලා. නැත්තම් එන්නේ අතනින් එළියට ගත්ත ගමන් එකෙක් ඇදගෙන දුවන. අපේ තරහ හිතක් හරි රාගසිතක් හරි ආවහන් අර මොකුත් මතක නෑ ඊ අරමුණ පස්සේ ලෝ. තෛරයික සතෙක් ඇදගෙන යනවා. ඒ ගතිය තමයි අපි මේ සති නිමිත්තෙන් නවත්තන්නේ. බලවත්ව අපි වදින ඒවා නවත්තන්නේ. ඒවා ඇති වෙනවා. දැන් ඔය මේ දැන් එක අරමුණේ හිත පිහිටනකොට Tamanta වෙනදට නැති සතුටක් එනවා. ඒකට තමයි මෙච්චර කල් අරමුණු පස්සේ දුක දුක ඉඳලා මොන දුකක්ද ඉඳලා මේ දුවන්නේ නැති එනකොට හිතට ලොකු සහනයක් තියෙනවා. ඒ එතන තමයි අර ප්‍රීතිය සුඛය එහෙම ඒවා බලවත් වෙනවා. සමාධියක ඉන්නකොට ඒවා බලවත් වෙනවා. හරි? ඒවා අමුතුවෙන් හිතන්න ඕනේ ඒවා නෙවෙයි ඒවා හම්බ වෙනවා. ඒ තමන් කරන්න ඕන ඒ එක තැනක සිහිය තියාගෙන ඉන්න උත්සාහ කරන. ඒතුළු ටික ඉබේ එන්නේ. ඔව්. හැබැයි ඒකේ සතුටෙන් හිටියාම කියන්නේ අවබෝධෙත් නෙමෙයි ඒනකට ඒ සතුටෙන් ඉන්න එක උදව් වෙනවා අවබෝධය. හරි එහෙම ඉන්න පුළුවන් නම් ඒක වැඩි දියුණු කරගන්න. දැන් තමන් සමාධිය වඩනවා නම් සමාධිය නැවත නැවත ඒක වඩන්න දවස ගානේ කරන්න. ඒක ධ්‍යාන වැඩෙන්නත් පුළුවන්. ඉතින් ඒ ධ්‍යාන වැඩෙනවා නම් ඒවත් පවත්ව ගන්න. ඒවා අතරින් එකක් ඒක උදව් කරගන්න පුළුවන්. අනිත් වෙලාවට දැන් මේ ආයතන වලින් මෙහෙමයි කරන්න කියන එක මෙනෙහි කරන්න. එතකොට අර්පියර සමාධිය උදව් කරගන්නවා මේවා දකින්න. දැන් සමාධිය උදව් වෙන අපේ කෙලෙස් යටපත් කරන්න. හරි? දැන් සමාධියක් හරි ධාන වඩන අය හරි දන්නවා. එයාගේ හිත කොහොම සංසුන් වෙනදා වගේ කලබල නැහැ. මේ ධානයේ ඉන්නකොට නෙමෙයි, එකෙන් එළියට ආවහම සංසුන්කමක් තියෙනවා. ඒ සංසුන්කම උදව් වෙනා දැන් අර විදර්ශනය. සිහියයි නුවණයි පිහිටයි. ඒකට උදව් කරගන්න ඕනේ. එතකොට මේ මේ සමාධි ධාන වලට බය වෙන්න එපා. ඉය කරන්න පුළුවන් ඇයි කරන්න නොකර ඉන්න එපා. මොන දැනීමක්ද? ශරීරේ කොහේ හරි දැනෙන. ඒකේ බලන්න දෙවිදිහක් තියෙනවා. එකක් තමයි ඒ දැනීම දිහා හොඳට බලා ඉන්න පුළුවන්. ඒක තමයි ඉස්සෙල්ලා කරන්නේ. මොකද වචන දානවට වඩා ඉස්සෙල්ලා සිද්ධ වෙන දේ බලන්න. හැබැයි හොඳට සිහියෙන් බලා ඉන්න. මොනවද මේ? මොනවද මේ දැනෙන්නේ? මොනවද මේ අත්දැකීම කියලා බලා ඉන්නා විතරයි. ඒකට නම් දෙන්න මුකුත් ඕනේ නැහැ. දැනෙන්නේ මොකක්ද කියලා තමයි දැනගන්න එච්චරයි. ඒක හොඳට කරගෙන යන්න. දැනීම දැනගන්න එච්චරයි. මොනාහරි දැනීමක් තියෙනවා නම් ඒක තමයි දන්න. වෙනදා දැනීම් තියනවා දන්නේ නැහැ. දැන් වෙනස වෙන්නේ ඒ දැනෙන දේ දන්නවා. ඒක තමයි ඒ සිහිය පිහිටන්නේ. ඒ අතරේ මේ දැන් ධර්මතාවල මං කියුවේ සම්මා දිට්ඨිය තිබුණත් ඒකත් ඔතන යෙදෙනවා. ඒක බලෙන් යදන්නම ඕනේ නැහැ. එහෙම වෙනකොට අර කොහොමත් අරමුණු පස්සේ පන්නන එක අඩුයි. අර දුවන ගතිය අඩුයි. ඒක පුරුද්දට ඒක පුරුදු කිරීම තුළම සිද්ධ වෙන දෙයක්. හරි? එතකොට ඕක පුරුදු කළාට අපේ අඩුව තිබිලා තියෙන්නේ අර දැන් මේ කතා කරපු දේ. ආයතන වල ගැට ගන්න එක. නෑ, ඒ දැනෙන එකෙත් සමහර විට එක කාය විඥානෙන් දැනෙන්නේ කයේ දැනෙන දේ. ඒ වුණාට අපි ඕකට මනසෙන් අරව මෙයා දානවා. ඒ ටිකෙන් ටික අර මනසෙන් දාන එක අඩු කරනවා. ඒ අඩු කිරීම දෙපැත්තකට පුළුවන්. සමාධිය බලවත් කරලත් පුළුවන්, නුවණ යෙදලත් පුළුවන්. ඒ දෙකම එකතු වෙනකොට තමයි ආර්ය මාර්ගය වෙන්නේ. යටපත් කිරීම විතරකුත් නෙමෙයි, ඒක කඩනවා සමුච්ඡේද වශයෙන්. සමාධියෙන් අපි කරන්නේ විස්කම්බන නැත්නම් තදංග වශයෙන් යටපත් කිරීමක් විතරයි. සමුච්ඡේද කරන්න මේ සිද්ධියම තේරුම් ගන්න දකින්න ඕන. එතකොට එතන තමයි අර ආයතන පිරිසිඳ දැකලා එතකොට චක්කායතනෙන් කියන එක මනායතනෙට අර එළිය තියෙන දෙයක් කියලා බාර අරන් හිතන්න දෙයක් නැති වෙනවා. දැනීම නොපිහිටන බව කියන්නේ එක තැනක දැනෙන එක නෙමෙයි තව තැනක දැනෙන. ඒ දෙකේ සම්බන්ධයක් නැහැ. ඒක දකින්න පුළුවන්. අර දැනීම නිරුද්ධ වෙලාමයි තව දැනීමක් එන්නේ. ඒ දෙකෙත් සම්බන්ධයක් නැහැ. ඒක දැන් අපි කාය විඥාණයෙන්ම දැනුණා ඒකත් අර කලින් දැනුණ ඒ විඤ්ඤාණය නිරුද්ධ වෙලාමයි මේ තව තැනක දැනෙන්නේ. ඒ වගේ නුවණක් එන්නත් පුළුවන්.
ඒ වගේ භාවනා ආරම්භනක එන්නවම ශරීරයට වේදනාවක් වෙනකොට ඒත් එතෙම්ම කියන මෙන්න මේරියව පොඩ්ඩක් වෙනස් කරොත් මේ වේදනාව වැඩි වෙනවා කියලා. එතකොට එළිය වෙනස් කරන්න වෙනවා නේ පොඩ්ඩක්. ඒක වේදනාව වැඩි කමෙන්ට් දන්නවා.
දැන් මේක පොඩ්ඩක් මෙහෙම කරුවොත් මේක අඩු වෙනවා කියන එක එනවා නේද? ඔය හිත එක එක ඒවා කියන්න පුළුවන්. ඉතින් ටිකක් වෙලා ඉන්නකොට රිදෙනවා. හ්ම්? රිදෙනකොට හිත කියනවා මේක වෙනස් කරන්න ඕන. වෙනස් කළොත් ඔය රිදීම නැති වෙනවා. එහෙම දෙයක් තියෙනවා. බැයි
ඒක ඒක తాවකාලික දෙයක් විතරයි. දැන් අපි සාමාන්‍ය ජීවිතේ අපි යෝග තමයි හිතන්නේ නැතුව කරන්නේ. කෙනෙක් නිකන් ඉන්න බෑනේ දඟලන්නේ නැතුව. පුළුවන් දෙයි. භාවනා කරන කෙනෙකුට ඇරෙන්න සාමාන්‍ය කෙනෙක් හෙල්ලෙන්නේ නැතුව ඉඳීද?
බෑ.
ඔළුව කසනවා අර අනෝ මේ ඒක වඳුරා වගේ තමයි. ඒක විදියකට ඉන්න බෑ. ඒක අපේ පුරුද්ද. ඒකකට භාවනා කරද්දිත් ඕක එනකොට අර පුරුද්දට තමයි ඕක කියන්නේ. ඉතින් ඒක බලවත් වෙනකොට අපිට දරා ගන්න අමාරුයි. රිදීමක් කරලා පෙන්නනවා. මේ රිදීම ගොඩාක් බලවත් නම් චුට්ටක් ඒක මෙහෙම දැනෙනවා, මෙහෙම වෙනස් කරන්න හිතෙනවා කියන එක දැකලා පොඩ්ඩක් වෙනස් කළාට කමක් නැහැ. හැබැයි ඔක නිතර නිතර කරන්න යන්නේ නැහැ. ඒ වෙනස් කරන්නම ඕන නම් ඒක දකින්න. දැන් මෙහෙම හිතිලා ඈ මෙහෙම හිතෙන හින්දා මෙහෙම වෙනස් කරනවා කියලා සිහියෙන් ඒක කරා. දැනට එහෙම කරන්න. සිහිය පිහිටන්න පුරුදු කරන්න. දැන් ඔබ මම ගොඩක් වෙලාවට කියන්නේ දැන් වාඩිලා ඉන්න අමාරු නම් ඒකම කර කර ඉන්න. ඒක සක්මන හොඳට කරන්න. සිහිය පිහිටනකොට ඔය වෙනස් නොකර ඉන්න බැරිකම ටික ටික අඩු
වෙනවා. හරි. එතකොට ඒ භාවනාව නැවතිලා වෙන වැඩක් කරන්න ඕනද? ඒතර ඒ අරමුණ වෙනස්
නැහැ. නෑ නෑ. සක්මණෙන් සිහිය හොඳට පිහිටගෙන ආයේ වාඩි වෙලා කරන්න. එතකොට ගොඩක් වෙලා ඉන්න පුළුවන්. මේ අරකින් සිහිය බලවත් වෙනකොට සමාධිය බලවත් වෙනකොට ඕවා එන්නේ දැනීමක් තිබිලා නැති වී යනකොට ඉතින් අනිත්‍යයක් තියෙනවා. ඕක විදර්ශනේද නැද්ද කියන්නේ ඉතින් Taman අර එක එක ප්‍රඥා මට්ටමේදී ඔබ දකින්නේ. දැන් තියෙන දෙයක් නැතිවීමම නෙමෙයි විදර්ශනය කියන්නේ. තියෙන දේ අපි දැක්කත් නැතත් නැති වෙනවා. අපි බැලුවත් නැති වෙනවා. නොබැලුවත් නැති. දැන් හදන හිත් එකක්වත් පවතිනවද? දැනගන්න හිත් එකක්වත් පවතිනවද? අපි බැලුවත් නැති වෙනව නොබැලුවත් නැති. මොකට හේතුද නැති කියන්නේ? අනිත්‍යට හේතුද? දැනීමට හේතු කියනකොට උතන ಜಾති දෙකක් තියෙනවා. මුලාවෙන් දැනගන්න ටිකට හේතු නැති කරහම මුලාවෙන් දැනගන්න ටික ඇත්ත කියලා හිතපු එක නැති කරන්න. හැබැයි හිත වැඩ කරන එක නැති කරන්න බෑ. හරි. එතකොට අපි මුලාවෙන් මොකක් හරි දැනගන්නකොට ඕක හැදුවේ මුලාවෙන් කියලා පෙන්වන්නයි පුළුවන්කම. ඒක පෙන්වනකොට පෙන්වනකොට අර වෙන කලින් වගේ මුලාවෙන් හදන ඒවා ටික ටික අඩු වෙනවා. මුලාවෙන් ඇත්ත කියලා හිතපු ඒවා ඒවා සැරින් සැරේ පෙන්නනකොට පෙන්නනකොට අර මුලා වෙන ගතිය ටිකෙන් ටික
අඩු
වෙනවා. ඉතින් ඕකෙත් දැන් වෙන්නේ මොකද්ද කියලා දැනගන්න අවශ්‍ය නැහැ. මොකද වෙන්නේ කියලා දැනගන්න අවශ්‍ය නැහැ. සමන්ත නුවණක් තියනවා නම් මෙහෙම බැලුවහම අර මුලාවට අහු වෙන එකෙන් මිදෙනවා කියල. මේක නොබල නොදකින හිඳයි අපි ලෝකෙට අහු වෙන්නේ. මේක දැක්කොත් සිහිය නුවණ පිහිටියොත් මුලාවට අහු වෙන්නේ නැහැ. ආයතන ගැට ගහන්නෙත් නැහැ ලෝකෙට අහු වෙන්නෙත් නැහැ. නේද? ඔය ඕක පේනවා නම් ඇති වෙන මොකුත්. දැන් මේක කරහම මොකක් වෙයිද මොන වගේ දැනෙයිද අරව මේවා ඒ ප්‍රශ්න වැඩන්නේ. මොකද ඒක නොදන්න තරමටයි භාවනාව සාර්ථක කරගන්න පුළුවන්. තමන් දැනගත්තොත් වෙන්නේ මොකද්ද කියලා භාවනාව කරන්න බෑ. අත්දකින්නේ මොන වගේ දැනෙයිද මොනවද මෙහෙම එනකොට මොකද කරන්න ඕන ඒවා මොකවත් ඔළුවේ තියාගන්න එපා. මම මොකුත් දන්නේ නැහැ කියලා හිතන්න. කරන්න ඕනේ ඒවා එකක්වත් දන්නේ නැහැ කියලා හිතන්න.
හරි එකම දෙයක් දන්නවා මේ ලෝකෙට අහුුණාද නැද්ද ආයතන ගැට ගැහුගද නැද්ද නේද ඒකට තමයි අපි ධර්මයේ අහන්නේ සාකච්ඡා කරන්නේ නැතුව මේ ක්‍රමේ කරද්දී මොකද්ද වෙන්නේ මොනවද අරව මේවා ඒක කලින් දැනගන්න එපා ඉතින් කරලා බලන්න එතකොට වෙන දෙයක් තියනවා නේද ඒක දකි හරිද දැන් මේ භාවනා ක්‍රමයක් ගැන නෙවෙයි මේ කියන්නේ ආනාපාන සතිය කරන්න හරි මොනවා හරි කායනුපස්සනාව කරන්න හරි එහෙම නෙමෙයි මේ කියන්නේ පොදුවේ ධර්මය මොකද්ද අවබෝධ කරගන්න ඕන මොකද්ද ඒ අවබෝධය සඳහායි අපි මොනවා හරි කළා නම් කරන්නේ එතකොට ඒ අවබෝධය එන්නේ නැත්නම් මොන භාවනාව කළා ඒකේ අඩුවක් තියෙනවා වැඩක් නැහැ කියලා අතාරින්න එපා කරගෙන යන්න මොකද පූර්ව ප්‍රතිපදාව හරි වැඩෙනවා මොන භාවනාව කළා හරි හැබැයි අපි දකින්න ඕන ආර්ය මාර්ගයට තව මොනවා හරි අඩුවක් තියෙනවා ආම ලෝකෙට අහු වෙනවා කියලා පේනවා නම් එතකොට තේරුම් ගන්න ඒ ධර්මයේ දැකීමේ සම්මා දිට්ඨිය අඩුවක් තියෙනවා. ඒක ඒ අඩුව පුරව ගන්න තමයි අපි ධර්මය හොයන්නේ සාකච්ඡා කරන්නේ. නෑ ඒක ඉබේ වෙන දෙයක්. දැන්ම පූර්ව ප්‍රතිපදාව නවත්තන්න එපා. දැන් උදාහරණයක් විදිහට දැන් අපි කය වෙන් කළානේ දෙතිස් කුණක විදිහට ඒ පූර්ව ප්‍රතිපදාව තමයි. ඕක අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක පූර්ව ප්‍රතිපදාව. ඈ? ඈ, ඒ වුණාට අරක අතරින්නත් බෑ, අරකත් කරන්න ඕන. මම ඉහළ දේ දැනගත්තා කියලා මේක අතහැරලා හරියන්නේ නැහැ. ඉහළ දේ කරනවා නම් හොඳයි. කරනකොට තමන්ට නුවණක් එනවා. දැන් ඉතින් මේ කයේ වෙන වෙනම මෙහෙම නොබැලුවට මේ රූපයක් එනකොටම ශරීරයක් පේනකොටම මේක වර්ණ සටහනක් කියලා අතන පුද්ගලෙක් පිහිකන් නැති මට්ටමට විදර්ශනය කරන්න පුළුවන් නම් අරක උන්නේ. හැබැයි මතක තියාගන්න අපි මේ මට්ටමේ නැහැ. මේ මට්ටමට එනවා නම් දකින දකින රූපෙට ඒක චිත්‍රයක් විතරයි. ඇහෙන් පෙන්නපු උපද්දපු චිත්‍රය තමයි මේ දැක්කේ කියලා දිනනවන පිහිටන්න පුළුවන් නම් අරක උන්නේ. වැය අපි ලේසියෙන් ඒ මට්ටමට එන්නේ නැහැ. ලෝකෙනේ ඉන්නේ. නේද? ලෝකෙට අහුගෙන ගතිය ඒ පුරුද්ද කෙලස් බලවත්. ඒකට ඒව තුනී කරන්නත් අර පූර්ව ප්‍රතිපදාව වඩන්න වෙනවා. ඒ වෙලාවට නුවණින් කියනවා නම් හොඳයි. ඔය ඔය රැවටුනේ මේ මෙතන ඇහි මුලාව උණ හින්දානේ ඔක අහුනේ කියලා එහෙම කිය කියා ඉන්න පුළුවන් නම් ස්වාහගෙන ඉඳලා හරියන්නේ නැහැ සැරගෙන කරන්න මං කියන්නේ ඇහැ ඇරගෙන ලෝකෙට අහු නොවි ඉන්න රූපෙට අහු නොවි ඉන්න ඔක තමයි බුදුදහම කියන්නේ හැබැයි ඒක එකපාරට බෑ ඕක පුරුදු කරන්න ඕන ඒ පුරුදු කරන්න අපිට අර පූර්ව ප්‍රතිපදාව උදව් වෙනවා මොකද ඒ කෙලස් බලවත් නම් මේක කරන්න බෑ නේද අන්න අර මට බැනගු එක්කෙනා එනවා කියලා තමයි මතුවේ. එතකොට ওই චිත්‍රයක් නෙපෙ ඉන්නේ ඔතන කෙනෙක් නෑ. නෑ සහගෙන කියලා ගන්න. මේ විදර්ශනාව මෙහෙම ඉන්න ගමන් ඇස් අරගෙන සද්ද අහන්න පුළුවන්. එතකොට ඇහැට තේින්නේ නෑ සද්ද එන්නේ. බලන එක බලනකොට ඒක විතරයි මෙනෙහි වෙන්නේ. මේ ඇස් අරගෙන මේවා කරන්නේ හොඳද? ඇස් වහගෙන නෙමෙයි මේ විදර්ශන. ඇස් වහගෙන වුණත් සද්දගෙන මෙනෙහි කරන එක කරන්න පුළුවන්. ඒක තමයි කියන්නේ අපි අර අරවත් කරන්න ඕනේ. ඈ දෙතිස් කුණුකේ වඩන එක කරන්න, මෛත්‍රිය වඩන එක කරන්න, කනතිනම් බුදු ගුණයක් මෙනෙහි කරන එක කරන්න. ඒවා උදව් වෙනවා. හැබැයි ඒවා පූර්ව ප්‍රතිපදාව කියලා නුවණින් දැනගන්නත් ඕනේ. ඒක උදව් වෙනවා අපිට ආර මාර්ගේ වඩා හ්ම් ඒක දැනගන්න එක ධම්ම මන ධම්ම මන මනසෙන්නේ දැනගන්නේ අඳුරගන්නේ එළිය තියෙන දේ මේකයි කියලා හිතන්නේ මන ධම්ම මනෝ චක්කු විඥාණයෙන් අර රූප සටහන බෙන්නන මට්ටම මේකේ මුලා වුණහම මන ධම්ම වලට අහු වෙලා මනෝ මනසෙන් තමයි අපි ඔය ලෝකෙට අහු කරන්නේ චක්කු විඥාණය කියන්නේ විපාක මට්ටමක් විතරයි සෝත විඥාණය කියන්නේ විපාක මට්ටමක් විතරයි ඒකට බෑ අපි ඔය සසරේ ගිහින් ඒකේ මුලා වෙලා අපි හිතුවොත් අන්න නව කර්ම වෙනවා. හරි. අපේ හිතන එක තමයි මන ධම්ම මනෝ විඤ්ඤාණ. අපේ හිතන තමයි කර්ම රැස් කරන්නේ. කර්ම රැස් කරනවද රැස් නොකරනවද කියන එක එතන සිහිය නුවණ යෙදෙනවද නැද්ද? කියන මට්ටමේ තියෙනවා. අපේ ඒ මට්ටමට දැන් අපි කතා කළාට ඕක දකින්න අමාරුයි. අපේ ස්වාමීන් වහන්සේ කිව්වේ ඕක ඌව හිතෙන්න මාන ලෝකයක් නේ තියෙන්නේ කියලා පැත්තකට වෙලා ඉන්න බෑ. ඒක තමයි ඇත්ත. ඒ වුණාට ඒ ඇත්ත දකින්න අපිට ශක්තිය නෑ. අපේ හිත දියුණු නෑ. එකයි මේ අනිත් භාවනාත් කර කර මේකට එන්න ඕනේ. ඒ කියන්නේ ලෝකෙට අහු වෙන අරමුණු වැඩි හිඟ අපි ලෝකෙට අහු වෙන මට්ටමේ භාවනාවක් කරන්න ඕනේ. පිළිකුල වඩන්න ඕනේ. අසුභය වඩන්න ඕන. අසුභය වඩන්නේ ලෝකේ තියෙන දෙයක් ගැනනේ. ඕකත් හිතෙන් හදපු දෙයක් කියලා දකින්න එහෙම බෑ අපේ කෙලෙස් බලවත් වෙනවා. හරි. එතකොට හිත අරක පිළිගන්න පුළුවන් මට්ටමකට වෙලෙන්න ලෝකෙට අයිති භාවනාවක් කරන්න ඕන. හරි. එකපාරට පූර්ව ප්‍රතිපදාව නවත්තලා මේක කරන්න පුළුවන් නම් හොඳයි. ඒකත් උත්සාහ කරන්න ඒ වුණාට ලෝකිත අයිති ඒ පූර්ව ප්‍රතිපදාවත් වඩන්න ඕනේ. වචන කියෝල හරි කරන්න ඕනේ. පිළිකුලයි දුගඳයි අසුබයි අසාරයි. නේද? මොකද ඒක උදව් වෙනවා අපේ අර බලවත් කෙලෙස් යටපත් කරන්න. බලවත් කෙලෙස් යටපත් වෙනකොට නීවරණ යටපත් වෙන මනසට තමයි මේ යථාභූත ඥානෙ පහළ වෙන්නේ. ඒකට උපක්‍රමයක් තමයි මේ පූර්ව ප්‍රතිපදාව ලෝකෙට අයිති දේවල් අපි ආර්ය මාර්ගේ කතා කළාට ආර්ය දර්ශනේ කතා කළාට මතක තියාගන්න කතා කරපු පළියට අපි ඒ දැක්මෙම ඉන්නේ නැහැ ජීවත් වෙන්නේ ලෝකෙට අයිති වට ඈ මෙහෙම කතා කරනකොට මගේ කකුල රිදෙනවා කියලා තමයි මේක ඉන්නේ කකුල හිතෙන් හදපු යන්න රිදෙන්නේ මොකක්ද එහෙම කියන්න පුළුවන්ද? පුළුවන් නම් හොඳයි. එනට ප්‍රායෝගික මට්ටම අමතක කරන්න එපා. එපා කියන්නේ ඒක මේ හිතෙන් නිකන් වහලා හරියන්නේ නැහැ. ඒක හිත කරන මුලාවක්. හරි? ඒකට අපි මේ කොච්චර මේව කතා කළාද? එක පැත්තකින් නුවණින් පෙන්වන්න පුළුවන්. ඔය ශරීරය කියන්නේත් අපි ආයතනකින්ම දැකලා ආයතනකින්ම හදාගෙන එතන මුලාව හින්දානේ ඔක හැදුවේ. එහෙමත් පෙන්වන්න ඕන. එන්නාට මේ කෙලෙස් බලවත් වින්දා ඕක කිව්ව පළියට ශරීරයෙන් මිදෙන්නේ නැහැ. මේවා කිව්ව පළියට ලෝකෙන් මිදෙන්නේ නැහැ. හරි? ඒ කෙලෙස් කඩන්නත් අපි ඊ භාවනා කරන්න ඕන. මම හැමදාම කරනවානේ මේ දෙතිස් කුණප භාවනාව. මම අහන්නේ නෑ නේ යෝග කරන්න කියලා. ඕව ලෝකෙට අයිති දේවල් නේ. කෙස්ලොම් නියදත් කියන්නේ ලෝකෙට අයිති දේවල්. ඈ? ඒවා තියෙන්නේ ලෝකෙ නිරූපණි. ඈ? වැඩක් නැත්තේ නෑ. ওই වැඩක් තියෙනවා. මොකද අපි ඇත්ත தත්ත්වය ඕව නැති වුණාට අපි ඕවා පිළිගන්න ලෝකෙ ඉන්නේ ජීවත් වෙන්නේ. ඔව්. කාම ලෝකේ මනස දියුණු වෙන්න පුළුවන් ඒක ඕන් නැහැ කියන මට්ටමට හැබැයි එදාට දක්ෂ වෙන්න ඕන එහෙන් දකින්නකොටම ඔය එහෙන් උපද්දපු එකක් දැක්ක මිසක් කෙලිය දෙයක් දැක්ක නෙවෙයි කියන මට්ටමට දකින්න Taman දක්ෂණ ඒක හොඳට පුරුදු කරන්න ඔව් ඒ දක්ෂතාවය එනකොට මේක වැඩන්නේ නැහැ කියලා තේරෙයි ඒක තේරෙන්නේ Tamanගේ අනිත් කෙලෙස් එතකොට මතුවෙන්නේ නැහැ අර අනික් කැලස් මතු වෙනවා නම් මතක තියාගන්න තාම අසුබය අරවා මේව වඩන්න ඕන කියන එක. ඕක දැන් ස්කන්ධ පැත්තෙන් බලන්න පුළුවන්කමකුත් තියෙනවා. දැන් මම පෙන්වුවේ ආයතන පැත්තෙන් බලන විදිහ. ඔව්. ආයතන පැත්තෙන් මෙනෙහි කරන එක මේක. ස්කන්ධ පැත්තෙනුත් කෙනෙකුට බලන්න පුළුවන්. ධාතු පැත්තෙනුත් කෙනෙකුට බලන්න පුළුවන්. ඒවා මේ හැබැයි අවබෝධය එකමයි. මොකෙන් බැලුවා? දැන් රූපස්කන්ධය කියන්නේ දැන් ආයතන පිරිසිඳ දකිනකොට ස්කන්ධත් පිරිසිඳ දකිනවා. දැන් රූපස්කන්ධය පිරිසිඳ දකින්නේ ආයතන නුවණ පිහිටනකොට. ඒ කියන්නේ පැත්තත් ස්කන්ධය පිරිසිඳ දකිනකොට ආයතනෙත් දැකලා. එකම මුලාවෙන් මිදෙන. මතක තියාගන්න මුලාව පළවෙනි එක ලෝකේ බාහිරයි කියන එකෙන් මිදෙන. ඊට පස්සේ ලෝකේ හදන්නේ Taman තුල. අතන් තමයි විදර්ශනාව පටන් ගන්න දැන්. ලෝකේ බාහිර නෙමෙයි Taman තුල. එතන තමයි විදර්ශනේ පටන් ගන්නේ හරි විදර්ශන. අපි එතකන් ඉන්නේ බාහිර ලෝකේ පිළි අරන්. එතකන් අපි හොයන්න යන්නේ නිවන හොයන්නේ එළියෙන්. අර රූපයක් තියෙන ඕක අනිත්‍යයි 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 ඒක වෙනස් කරන්න යනවා. බාහිරෙන් හොයන්නේ. මේ බුදුහාමුදුරුවෝ පෙන්නන අර රෝහිතස්ස සූත්‍රයේ එහෙම ලෝකේ එළියෙන් නෙමෙයි. අද පඹයක් පන්න ශරීරය තුලින් බලන්න. ඒ නුවණ එන්නේ අන්න බාහිර ලෝකේ මේ මුලාවෙන් හදපු එකක් කියලා දකින නුවණකට එන්නවා. එදාට තමයි විදර්ශනය පටන් ගන්න ඇත්තට. ඔව් ලෝකේ Taman තුලයි කියන නුවණක් එන්නේ. සම්මා දිට්ඨිය ඔව්. ඒක තමයි සම්මා දිට්ඨියෙන් තමයි විදර්ශනය පටන් ගන්න. එතෙන්ට එනකම් කරන ඒවා පූර්ව ප්‍රතිපදාව. ඔය දෙ මුලාවේ ලක්ෂණ තමයි නිත්‍යයි සුඛයි ආත්මයි සුභයි. නැත්නම් තියෙනවා. එත යන දෘෂ්ටි. නැත යන ගැටලු ගොඩක් තියෙන්නත් පුළුවන්, ගැටලු ගොඩක් ලිහෙන්නත් පුළුවන්. ඉතින් සමහර ගැටලු ලිහෙනකොට අලුත් ගැටලු එනවා. ඒක හොඳයි. අලුත් අලුත් ගැටලු එන එක හොඳයි. අලු ගානේ පරණේ වගේ තියලා දැන් අලුත් පැත්තක් බලන්න පුරුදු වෙනවනේ. ඒක තමයි අවබෝධයේ කියන්නේ ඒක නේද? ඒක ප්‍රඥා මට්ටමේදී ඒක ගැටලු වෙන්නේ. හොඳයි. ඉතින් මේ කාලය තුල Tamanta සතුටු වෙන්න පුළුවන් අපි භාවනා කළා, ධර්ම දේශනා වලට සවන් දුන්නා. එහෙම වගේම සීල සමාධි ප්‍රඥා වැඩුණා. ඒවා මහානිසංස කුසල් නිවන අවබෝධයේ පිණසම හේතු වෙන ඒත් වගේම යම් කිසි දවසක නිවන් අවබෝධ කරන කම්ම ප්‍රතිඵල දෙන්න පුළුවන් ශක්තියක් තියෙන කුසල. ඒකයි ඒවා මහානිසංස කුසල් කියන්නේ. පින් ගොඩාක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවෙල් සිරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරනසේක්වා. යම්කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවයක් සොර සතුරු උපද්‍රවයක් ආදී ලෙඩ දුක් උපද්‍රවයක් ආදී කිසියම් උපද්‍රවයක් වෙන්න තියෙනා නම් ඒ සමගින් අප සැවම ආරක්ෂා කරනසේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං කරන්ති. එවැගේම මේ යම් කිසි මළගිය ඥාති කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු වෙනවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබා ගන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුපිතාං හන්තු ඥාතිව මේ රස කරගත්තු පින්වල බලයෙන් අපට ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. හොඳම ප්‍රාර්ථනාව වෙන්නේ යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් යාව නිබ්බානපත්තිය මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන එකක්. මානේ බාල සමාගම. ඒ වගේම මේ ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේකින් හේතු වාසනා වෙන්න. සතන් සමාගමෝ හෝතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. යගෙන් මේ අපේ අවිද්‍යාව ඇත්ත ඇතියට නොදන්න කම හින්දා කරන සංඛාර සීරම සබ්බේ සංඛාර අනිච්ඡාති බව දුක්ඛාති බව මේ ප්‍රඥාවට අවබෝධ වෙන්නේ යදා පඤ්ඤායෙන් පස්සති. ඒ වගේම මේ හිතට අරමුණේ ධම්මතා කිසිම දෙයක් ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනාත්තාති බව මනසට පෙන්වන ওই මනසෙන් හදන ටික කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනාත්තාති බව ඇත්ත ඇතියට පෙන්වන්න මේ ප්‍රඥාට යදා පඤ්ඤායෙන් පස්සති. එතකොට මේ මුලාවෙන් ඇති කරගත්තු දුක කලකිරෙන අතරින් අතින් බින්දති දුක්ඛේ ඒක තමයි නිවනට මාර්ගයේ සම්බෝ විසුද්ධි. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතින් බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතින් බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු.